නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරෝණීය සංඝස්කතු මහ සංඝරත්නයේ අවසරයි අපි අදත් තේරවාද සිද්ධාන්ත පාඩම් මාලාවේ දෘෂ්ටිය කියන මාතෘකාවේ තවත් කටුරුණු ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එදා අපි අරියා පදට්ඨානේ කතා කරා. දිට්ඨියේ අරියානම් අදස්සන කාමතාදී පදට්ඨානම් දිට්ඨිය කියලා පදට්ඨාන දිට්ඨිය කියන මාතෘකාව. ඒකදී අපි දෘෂ්ටි ඇතිවීමේ හේතු විශේෂයෙන්ම ආර්යයන් නොදකීමේ කැමැත්ත, ඊට පස්සේ අසද්ධර්ම ශ්‍රවණය, අකල්‍යාණ මිත්‍රයන් ඇති බව, ආර්යයන් නොදකීමේ කැමැත්ත සහ ආර්ය අයෝනිසෝ මනසිකාරය කතා කරා. ඒකදී විශේෂයෙන්ම අසද්ධර්මයේ ශ්‍රවණය කරනවා සම්පූර්ණ විමර්ශනයකින් තොරව මධ්‍යස්ථ භව ඉක්මෝනින් ඒවට ගෞරව පූර්වාංගමව මධ්‍යස්ථ භව ඉක්මෝනින් පරීක්ෂා කිරීම රහිතව ශ්‍රවණය කිරීම දෘෂ්ටියට කාරණාවක් කියන එක. ඊට පස්සේ අපි එකෙන් කීවා අසද්ධර්මයේ ශ්‍රවණය කිරීම මාත්‍රය නෙවෙයි, ඒක මධ්‍යස්ථ භව ඉක්මෝල ඒවට ලකූ තැනක් දෙමින් ගරු කරමින් ඒවාම සත්‍ය විය යුතුයි කියන වගේ අදහසකින් ඒවා ශ්‍රවණය කිරීම තමයි එතන අදහස් වන්නේ. එතකොට එතනදී අයෝනිසෝ මනසිකාරය ඇති වුණොත් ඊළඟට අපිට දෘෂ්ටියක් එන්නට පුළුවන්. දෘෂ්ටිය කියනකොට අපි වරදවා ගන්න හොඳ නැහැ. ධර්මයේ සැක කිරීම දෘෂ්ටිය කියලා. එහෙම කියන්න සුදුසු නැහැ. එතනදී සාමාන්‍යයෙන් ධර්මයේ සැක කරනවා කියලා කියන්නේ විචිකිච්ඡාව කියන එක. ධර්මයේ පිළිබඳ නැත්නම් ධර්මයේ කියන්නේ ලෝක ධර්මතා පිළිබඳ, දැන් කර්මයේ විපාකයේ පිළිබඳ වෙන්නට පුළුවන්, පුරභවයේ පුනර්පසුභව වෙන්නට පුළුවන්. ඒවා සම්බන්ධයෙන් සැක කිරීම විචිකිච්ඡාව. දෘෂ්ටිය කියලා කියන්නේ හුදු සැකයක් නෙවෙයි, ඒ පිළිබඳ වැරදි අදහසක් දැඩිව ගැනීම කියන එක. කියන්නේ දල්හ ග්‍රහණයක් දිෂ්ටිත්වයේ තියෙන දෘෂ්ටිගතිකයා විචිකිච්ඡාව වෙන්නේ කියන දෙපැත්තට වැරිනවා. මේකද මේකද කියලා තීරණයක් ගන්න බැරුව. දෘෂ්ටිගතිකයා ස්ථිරව මේ අදහසේ පිහිටා සිටින එක වැරදි අදහසක්. ඒ නිසා දැන් දෘෂ්ටිගතිකයාගේ තියෙනවා යම් ස්ථාවර භාවයක්. විචිකිච්ඡාවේ කියන එකේ තියෙනවා පොඩි අසංවද කියන්නේ නොපිහිටපු ගතියක්, සැකයක් තියෙනවා. ඒ කියන්නේ අදිමොක්කේ ඒ සිතෙහි නැතිවීම නිසා. ඊට පස්සේ ඒ නිසා දෘෂ්ටිය කියන එක එමත් තේරුම් ගන්නට ඕනේ. ඊළඟට යම් දැන් සමහරලාට අසද්ධර්මය ශ්‍රවණය කරනකොට ලොකුඩාක් ධර්ම දැනුම හෝ අවබෝධය නැති කෙනාටින් යම් යම් වැරදි අදහස් ඇති වෙන්නට පුළුවන්. නමුත් ස්ථාවරව හොඳ නුවණක් තියෙන කෙනෙක් විසින් අසද්ධර්මය ශ්‍රවණය කරා කියන එකෙදි ඒ ශ්‍රවණයකට පමණින් දෘෂ්ටියක් ඇති වෙන්නට හේතු වෙන්නේ නැහැ. සමහර විට අයෝනිසෝ මනසිකාරය වැඩ කරොත් සැකයක් ඇති වෙන අවස්ථාවක් එන්නට පුළුවන්. එහේ ඒ අසද්ධර්මයේ ගෙන එන තර්කය ගොඩක් බලවත් තර්කයක් වුණොත් සමහර විට අපිට තමන් ඉගෙනගත්ත ධර්මයේ සම්බන්ධයෙන් සැකයක් විමතියක් ඇතිවීමට ඉඩ තියෙන්නට පුළුවන්. එතකොට ඒකෙදි අන්තිමට දැන් ගොඩක් දර්ශනවල වෙන එකක් තමයි තරක කරන් ගියාට පස්සේ ඒ සමහර තැන් තියෙනවා විමසන්නට බැරි තැන්, තේරුම් ගන්නට අමාරු තැන්, තර්කයෙන් විස්තර කරන්නට අපහසු තැන් තියෙනවා. ඒ වගේ තැන්වලදී ගොඩක් වෙලාවට රුචිය, තමන්ගේ කැමැත්ත වගේ බලපානවා. ධර්මයේ ඒවා අපි විසඳ ගන්න, එහෙම විස්තර කරගන්න අපහසු තැන් ආවට පස්සේ ප්‍රත්‍යක්ෂය තුළින් යම් යම් දේවල් තමන් දකිනවා. ඒක අපිට තර්කානුකූලව සියල්ල විස්තර කරගන්න බැරි වෙන්නට පුළුවන්. නමුත් ප්‍රත්‍යක්ෂය තුළින් තමන්ගේ සැකය දුරු වීම තුළින් තමයි ඒ ස්ථිර අවබෝධයට පැමිණෙන්නේ. සරලව කිවහොත් දෘෂ්ටිය යනු අපි තුන පිටුවේ ඉන්නේ. සරලව කිවහොත් දෘෂ්ටිය යනු ජීවිතය සහ ලෝකයේ පිළිබඳව වැරදි මත දැරීමයි. සරලව කිව්වොත් දැන් උදාහරණයකට ඥානය ක්‍රියාත්මක වෙන ෆීල්ඩ්ස් නැත්නම් භූමීන් දෙකක් තියෙනවා කියලා මම පෞද්ගලිකව හිතන එකක් තමයි තමන්ගේ ජීවිතය පිළිබඳව තියෙන දැක්ම කියන එක. ජීවිතය පිළිබඳ දැක්ම කියලා කියන්නේ මේ ජීවිතයේ උපතට පෙර යමක් තිබුණාද, මේ ජීවිතයේ මරණින් මතු යමක් වේද, ඊට පස්සේ තමන් සිදු කරන හොඳ නරක ක්‍රියාවලට ප්‍රතිවිපාක කියලා එකක් තියෙනවද, මේ ජීවිතෙහි ආත්මයක් නැත්තම් ස්ථිරසාර self කියලා එකක් මේකේ පවතිනවද, ඊට පස්සේ උදාහරණයකට මේක මේ ජීවිතය වෙන කෙනෙකුගේ නිර්මාණයක් ආදී ලෙසට තමන්ගේ ජීවිතයේ ආත්මභාවයේ ස්කන්ධ පිළිබඳව යම් අදහසක් කෙනෙක්ට තියෙන්නට පුළුවන්. ඒක ඥානයේ පතයක්. ඊළඟ ලෝකයේ පිළිබඳ තියෙන්නට පුළුවන් අදහස. ඒකේදී ලෝකේ නිර්මාණය කළා. ඉබේ හටගත්ත Big Bang theory වගේ ඉබේ හටගත්තා. මේක හැම කල්හිම තිබුණාද මේ විශ්වය? ඊට පස්සේ මේ ලෝකේ කාලය විසින් නිර්මාණය කරව කාලවාදී ස්වභාවයෙන් හැදිවෙච්ච එක ස්වභාවවාදී. මේ වගේ අපිට තියෙන්නට පුළුවන් ධර්මයේ ලෝකයේ පිළිබඳව යම් යම් අදහස්. ඒ නිසා මේ ලෝකයේ සහ ජීවිතයේ පිළිබඳ කියන විෂයපතය දෙක තමයි සාමාන්‍යයෙන් ඥානවන්තයෝ යොදාගන්නේ තමන්ගේ ධර්මය ඥානය විමසීම සඳහා. ඉතින් එතනදී අද වුණත් විද්‍යාඥයෝ සාමාන්‍යයෙන් මේ දෙක තමයි අධ්‍යයනය. බාහිර වස්තුවක් හෝ ඉලෙක්ට්‍රෝනයක් වගේ එකත් අධ්‍යයනය කරලා ලෝකයේ අධ්‍යයනය කිරීමයි. Big Bang theory එක අධ්‍යයනය කරා, පෘථිවියේ භූස්තරයන් අධ්‍යයනය කරනවා, පුරා විද්‍යාත්මක තොරතුරු අනුව මොනවද අතීත තොරතුරු ශිෂ්ටාචාර පිළිබඳ අධ්‍යයනය කරනවා, ඊළඟට මනුෂ්‍ය ශරීරය ගැන අධ්‍යයනය කරනවා, ඊට පස්සේ සිත ගැන අධ්‍යයනය කරනවා, මොළය ගැන අධ්‍යයනය කරනවා, ඊළඟට සයිකොලොජි අධ්‍යයනය, මේ ඔක්කොම ජීවිතය ගැන. ඒත් මේ විදිහට ජීවිතය සහ ලෝකය තමයි සාමාන්‍යයෙන් අපිට, ඒ කියන්නේ තමන්ගේ ජීවිතය කොම තමන්ගේ ස්කන්ධ සම්බන්ධයෙන්, ඒ නිසා ලෝකය කොම අනුන්ගේ ස්කන්ධත් වෙනවා, නැත්නම් ජීවිතකම් පොදුවේ හැමෝගෙම ජීවිත සහ අවිඥානික ලෝකයේ පිළිබඳව. ඒත් මේ විදිහට ජීවිතය සහ ලෝකයේ සම්බන්ධයෙන් තමයි අපේ දර්ශනය දැක්ම කියන එක පිහිටලා තියෙන්නේ. ඒක පිළිබඳ සත්‍යයට පටහැනි ආකාරයෙන් මත දැරීමට කියනවා දෘෂ්ටිය කියලා. එතනදී තව විශේෂ එකක් කියන්නට ඕනේ. දැන් උදාහරණයකට සාමාන්‍යයෙන් අපි දේවල් තේරුම් ගන්නකොට යම් මට්ටමකට තමයි දේවල් තේරුම් ගන්න. උදාහරණයකට අපි භෞතික ලෝකයේ ගැන තේරුම් ගන්නකොට අපිට ගොඩාක් වෙලාවට පරමාණුක අංශු ගැන, පරමාණු ගැන, ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, ක්වාක්ස් ගැන විද්‍යාඥයෝ යම් යම් අධ්‍යයන සිද්ධ කරනවා. ඒ අධ්‍යයනය සිද්ධ කිරීම තුළින් ලොකු දේවල් අද ලෝකෙට කියලා තියෙනවා. දැන් ඊට පස්සේ ජෙනරල් රිලටිවිටි ගැන එක තුළ අපි ලොකු ප්‍රයෝජන ලබා ගන්න තාක්ෂණ වේදී අපි යොදා ගන්නවා. මේ විදිහට මේ විද්‍යාත්මක සොයා ගැනීම් තුළින් අපි ලෝකයට සේවය කළා තියෙනවා, අර්ථය ගෙන දෙන විශේෂයෙන් මෙඩිකල් සයන්ස් වලින් ලබන එක අපි හැමෝම මේ ප්‍රයෝජනය ලබා ගන්නවා. හැබැයි ඒවා තුළින් දැන් අපේ ධර්මයේ කෝණයෙන් බැලුවට පස්සේ ඒක හුදු භෞතිකයේ පමණයි. හැබැයි ඒක තුළින් සකල ලෝකයේ පිළිබඳ ජීවිතයේ පිළිබඳ නිගමනයකට තීරණයකට පැමිණෙනවා කියන එක ප්‍රශ්න සාගත. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් පවතින්නේ යම් කිසි පරාසයක දැනුමක් තමයි තියෙන්නේ. ඒ දැනුම පරාසය තුළ අපි ස්ථිරසාර නිගමනවලට කවුරු හරි පැමිණෙනවා නම් ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඒ නිසා දෘෂ්ටි ගතික එතන ගැටලු වෙන්නේ ඒ තියෙන තමන්ගේ දැනුම් පරාසය මත කවුරු හරි ඒක ජෙනරලයිස් කරලා ස්ථිරසාර අදහසකට පැමිණියොත් එතන තියෙනවා සැලකිය යුතු ලොකු ගැටලුවක්. ඒ නිසා ඒ දෘෂ්ටිය ඇති වෙනකොට වතක තියා ගන්නකොට තේල්ස් කියන දාර්ශනිකයා හැම දෙයක්ම ලෝකයේ ජලයෙන් හටගත්තා කියලා පැවසුවා. ඒතකොට ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. මොකද මිනිස්සු ජීවත් වෙන්නේ ජලය නිසා, පොළොවට ජලය අවශ්‍යයි. ඊට පස්සේ ගොඩක් දේවල් දිය කරාම රත් කරාම ජලය දියරයක් බවට නැත්නම් ද්‍රවයක් බවට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ජලය කියන එක අවස්ථා තුනේම තියෙනවා. ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනටම යන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ගත්තම ඒකේ ඒ ජලයේ තියෙන සමහර අංග ලෝකේ තියෙනවා. හැබැයි ඒක තුලින් සියල්ල ජලයෙන්මයි, ජලයමත් තමයි මේ සියල්ල පවතින්නේ කියලා ඇවිල්ලා එහෙම දර්ශනයකට ආවොත් එහෙම එයා කොච්චර දුරට ගියාද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ වගේ ඒ යම් කිසි දෙයක් ඒ විද්‍යාඥයා හෝ දෘෂ්ටිගතිකයා විසින් අරගන්නවා. හැබැයි අරගෙන ඒ දෙය පරාසය මත සකල දේ විස්තර කරන්න ගියොත් දැන් භෞතිකයේ පමණයි මෙතන තියෙන්නේ. මොලේ ක්‍රියාකාරීත්වය හෝ හදවතේ ක්‍රියාකාරීත්වය නැත්නම් සෛලවල ක්‍රියාකාරීත්වයෙන් ජීවිතේ පවතිනවා කියන එක අපිට පැහැදිලි දෙයක්. නමුත් එපමණයි තියෙන්නේ සිතවිලි සියල්ලත් මේ භෞතිකයේ ඇතුළෙන්ම විස්තර කළ යුතුයි වගේ අදහසකට පැමිණියොත් ඒක අපි කියනවා දෘෂ්ටිගත වීමක් කියලා. ඒ විදිහට යම් යම් සත්‍යවන් ඔවුන් තේරුම් ගන්නවා. ඒ තේරුම් අරගෙන ඒ තුළ ඒක ජෙනරලයිස් කරලා ඒකම ඒකෙන්ම සියල්ල විස්තර කරන්න යෑම තමයි ඔතන ගැටලුව ලෙස අපිට පේන්නේ. එතකොට ලෝකයේ සහ ජීවිතයේ තමයි සාමාන්‍යයෙන් දැනුම විස්තර කරන විවරණය කරන පරාසය. ඒ පිළිබඳ වැරදි මත දැරීම තමයි දෘෂ්ටිය. පුද්ගලයෙකුගේ නමක් වැරදිර දරාගෙන සිටීම හෝ පුද්ගලයෙකු පිළිබඳ වැරදි අදහසක සිටීම මෙහි අදහස් කරන දෘෂ්ටිය නොවේ. ඒක මේ අදහස් කරන දෘෂ්ටිය වෙන්නේ නැහැ. මින් අදහස් වන්නේ ආත්මයක් ඇත. ආත්මය මරණින් මතු අලුත් භවයකට සංක්‍රමණය වෙයි. ආත්මය මරණින් සිඳෙයි යනාදී ලෙසට ජීවිතය පිළිබඳව සහ ලෝකයේ දෙවියෙක් විසින් නිර්මාණය කරන ලද්දකී, ලෝකී ඉබේ හටගත්තකී, ලෝකයේ කාලය විසින් නිර්මාණය කරන ලද්දකී යනාදී ලෙසට ලෝකයේ පිළිබඳව විපරීත අදහස් දරා සිටීමයි. ඒක තමයි මෙතන දෘෂ්ටියට සඳහන්. දැන් උදාහරණයක් මට කෙනෙක්ගේ නම වැරදියට නිමල් කියන නම සමන් කියලා මතක තියෙනවා. නැත්නම් අජිත් කියන කෙනාගේ නම රෝහණ කියලා මනවතු කියලා. ඒ වගේ මේ වැරදිලා නමක් දරාගෙන සිටීම දෘෂ්ටියල සහඳුන්වන්නේ. ඒක සමහරලාට පෘ탁ජනය සම්මා දිට්ඨිය පිහිටා ඉන්න කෙනෙක්ට උනත් වෙන්නට පුළුවන්. ආර්යෙක්ට උනත් විය හැකි බවක් තියෙනවා. ඒ නිසා ඒ ලෝකයේ සහ ජීවිතයේ දැන් ලෝකය කාල දිවියන් විසින් නිර්මාණය කරා, ඉබේ හටගත්තා, කාලය විසින් නිර්මාණය කරා ආදී ලෙසට ලෝකයේ පිළිබඳ වැරදි අදහස් සහ ජීවිතයේ මරණින් මතු සිඳෙයි, ආත්මය අලුතින් මරණයෙන් සංක්‍රමණයෙන් අලුත් භවයකට යන ආදී ලෙස මතිමතාන්තර නැත්තම් අදහස් වලට පැමිණීම තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් තමන්ම කල්පනා කොට දෘෂ්ටියකට බැසගන්නේ උපතින්ම පිහිටි ඥානයේ ඇති ඉහළ චින්තාමය හැකියාව ඇති විතර්ක බහුල පුද්ගලයෝ. සමහරු ඉන්නවා ඒ කට්ටිය හොඳට හිතන්නට පුළුවන් විතර්කයේ බහුලයි. ඒ කට්ටිය යම් තමන්ම කල්පනා කරලා සමහර වෙලාවලට අදහස් වලට පැමිණෙන ටිකක් ප්‍රබල සත්‍යෝ මේ කට්ටිය. මේ කට්ටියට මතයක්ට එන්න පුළුවන් තනියම කල්පනා කරලා. ඉතින් ඒක එක එකක්. ඒතර ඒකෙදි ඔය ඒක චංකී සූත්‍රයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා හැටියට එහෙම අදහසකට කෙනෙක් එන්නට පුළුවන්. ditthi nijjhana kantiyekata පැමිණෙන්න පුළුවන්. හැබැයි පැමිණියාට හැමතිස්සෙම ය තනියම කල්පනා කරලා අදහස් වලට එන අය විශේෂයෙන් කල්පනා කරන්නට ඕනේ සත්‍යානු රක්ෂණේ තියාගන්න. තමන්ගේ මතය 100%ක් හරි ලෙස කෙනෙක්ට අදහසක් එන්නට පුළුවන්. ඒක සාමාන්‍යයි. නමුත් අපි යම් ගැප් එකක් නැත්තම් ඉඩක් තියා ගන්නට ඕනේ. සමහර විට මේ අදහස තවත් ඉහළ ඥානවන්තයෙක් විසින් විස්තර කරලා විවරණය කරලා බිඳින්නට පුළුවන්, විනාශ කරන්නට පුළුවන්, ඒකට වඩා විනාශ තර්කයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. එතකොට ඒකට ඒ ඉඩ අපි තියාගන්න, සත්‍යානු රක්ෂණය අපි තියාගන්නට ඕන. ඒ නිසා තමයි අර බුදුරජාණන් දේශනා කරේ කරුණු පහක් තියෙනවා, දිධා විපාක. මොනවද? ශ්‍රද්ධාව, ආකාර පරිවිතක්, ශ්‍රද්ධාව, රුචිය, අනුස්සවය, ආකාර පරිවිතක්කේ, දිට්ඨි නිජ්ජන කන්ති කියන මේ පහ දිධා විපාකයි. හරි යන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. හැබැයි ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං, මේව හරි අනිත්‍ය ඔක්කොම වැරදි කියලා කවුරු හරි තීරණයකට ආවොත් එතන තියෙනවා ඒ ඉඩ වැහෙන ගතිය. සත්‍ය රැකෙන්නේ නැහැ. යාට සත්‍ය සුවාගෙන යන්නට බැරි වෙනවා. ඒතර ඒ නිසා ඒ සත්‍යානු රක්ෂණේ වෙන්නට නම් අපිට අදහසකට එන්න පුළුවන්. ඥානෙ තියෙන අය මතිවලට මතිමතාන්තරට එන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම යම් ඉඩක් තියාගන්නට ඕනේ. මට වඩා ඥානවන්තයෙක් විසින් මේක මීට වඩා ගැඹුරින් විස්තර කරන්නට පුළුවන්. මගේ මතය වෙනස් වෙන්නට පුළුවන් කියන අදහස අපි තියාගෙන ඉන්නට ඕනේ. එතකොට ඒ නිසා තමයි කියන්නේ සාමාන්‍යයෙන් තමන්ම කල්පනාකොට දෘෂ්ටියට බැසගන්නේ උපතින් පිහිටි ඥානයේ ඇති ඉහළ චින්තාමය හැකියාව ඇති විතර්ක බහුල පුද්ගලයෝ. එතකොට අර සත්‍යානු රක්ෂණය නොවෙන්නට හේතුව ලෙස මම පෞද්ගලිකව හිතන එකක් තමයි සමා ඒක පොත්වලත් හැබැයි දක්වලා තියෙන ටිකක් දැඩි ගතියක් තියෙන අය. මාන ආදී ක්ලේශ දැඩිව තියෙන කෙනා සමහරවිට කරුණු කාරණා ඉදිරිපත් වුණත් තමන්ගේ අදහස වෙනස් නොකරගෙන ඉන්නට පුළුවන්. සහ නැත්තම් තමන් පිළිබඳ අධිතක්සේරුවක් තිබුණොත් කාට හරි තමන් යම් දෙයක් කල්පනා කරලා සියල්ල ගැන කල්පනා නොක තමන්ට හැකියාව අඩු වෙන හැම සියල්ල බොහෝ ප්‍රතිකල්පනා කරන්න ඒ අධිතක්සේරුව නිසා තමන් කල්පනා කරපු දෙයින් යම් ස්ථිර නිගමනයකට කෙලෙක්ට එන්නට පුළුවන්. ඒතර ඒ නිසා අර දැඩි භාවය තමන් ඕවර් කොන්ෆිඩන්ස් කියන එක තිබුණොත් මේ චින්තාමය හැකියාව තියෙන අය මොකද අපි සියල්ල දන්න මිනිස්සු නෙවෙයි හින්දා ඒ වගේ අවස්ථාවකදී දෘෂ්ටියකට වැඩිීමේ වැටීමේ ඉඩ තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම කරුණු කාරණා සියල්ල විමසා නොබලා අදහසකට පැමිණීම තමයි දෘෂ්ටිය ලෙස පෙනෙන්නේ. මොකද ওই දෘෂ්ටිගති කියන්නේ යම් තරක තිබෙනවා. ඒ තරක බැලූ බැලමට යම් මේකක් තියෙනවා. දැන් උදාහරණයකට කෙනෙක් කියන්න පුළුවන් මිනිස්සුන්ගේ නානත්වෙන්නේ කර්මය නිසා කියලා අපි කියනවා. කාංකා විතරන විසුද්ධියේදී යෝගාවචරය ඒක සැකේ දුරු කරගන්නවා. හැබැයි ඒ නානත්වයට කර්මය නෙවෙයි මේ බාහිර සාධකම් ප්‍රමාණවත් කියලා කෙනෙක් තර්කයක් ගෙනෙන්න පුළුවන්. ඒක තර්කයක් තමයි මිරිස් පාත්තියක් නැත්තම් එකම තැනක මිරිස්සට කීප එක වගේ මිරිස්සට කීපයක් පැල කරත් ඒ තියෙන වෙන වෙන කන්ඩිෂන්ස් අනුව එකම පාත්තියේ පැල නානා වෙනවා. එතකොට එකම දේශගුණික තත්ත්වවල ආහාර පාන ලබා ගන්න මිනිස්සු අතරත් නානත්වයක් එන්නට පුළුවන්. ඒකට අමුතෙන් කර්මයක් ඕනේ නැහැ කියලා කෙනෙක් තර්කයක් ගෙනෙන්න පුළුවන්. එතකොට අර මිරිස් පැල පාත්තිය සම්බන්ධයෙන් ඒ තර්කය හරි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒ තර්කයම සියල්ලෙන් සියල්ල මනුෂ්‍ය ආත්ම භාව වලට සමාජයට ගෙනේම තමයි අපේ ධර්ම හැටියට වරද තියෙන්නේ. එතන මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ උතු නියාමය, බීජ නියාමය වගේ දේවල්. මෙතනදී මනුස්ස සත්වයා ගත්තම චිත්ත නියාමය, කර්ම නියාමය, උතු බීජ වැඩ කරන්නේ. හැමමන්නේ සත්වයන්ට උතු නියාමය, චිත්ත නියාමය, කර්ම නියාමය, ධම්ම නියාමය කියන වැඩ කරනවා. අතන උතු බීජ ධර්ම කියන හතුන වැඩ කරන්නේ. අපිට හතරක් වැඩ කරන්න පුළුවන්. ඒතර ඒ නිසා මේ භෞතික බාහිර වස්තුවකට ලැබිච්ච මේ නියාම තුනෙන් විතරක් නැත්තම් ඒහා සමාන ලෙස විතරක් හිතලා අපි ගැනත් එහෙම සැලකුවොත් එතකොට අන්න එතන අපි කියනවා කර්ම කාරණා සියල්ල සලකා ගත්තේ නැහැ කියන එක. ඒතර කෙනෙක් අහන්න පුළුවන් කර්ම න්‍යායයට තියෙන සාධක මොනවද? ප්‍රධානම එක තමයි විඥානය. විඥානය අභෞතිකයක් ලෙස ෆ්‍රී විල් එක ඇති වෙන විදිහට මේක විස්තර කරගත්ත ගමන් අපිට ලොකුවට මේක ගැන කතා කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ නිසා මේ විදිහට අපිට අඩු මොනවාද සාමාන්‍යයෙන් තමන්ම කල්පනා කොට දෘශ්‍යයට බැසගන්නේ උපතින්ම පිහිටි ඥානෙ ඇති ඉහළ චින්තාමය හැකියාව ඇති විතර්ක බහුල පුද්ගලයෝ කියන එක තමයි අපිට දකින් මේ සාමාන්‍යයෙන් කියවෙන අදහස. ඔහු තමන්ට ප්‍රත්‍යක්ෂව ලැබෙන අත්දැකීම් අනුව හෝ හුදු අනුමාන කිරීමෙන් හෝ දෘෂ්ටියට බැසගනිති. ඒතොර තමන්ට සමහර කෙනෙක් ප්‍රත්‍යක්ෂව ලැබෙන අදහසින් දෘෂ්ටියට බැස ගන්නට පුළුවන්. ඒකද උදාහරණයකට තමයි සමහර කෙනෙක් පෙරාත්ම භාවයන් බලාගෙන යනකොට උන් කලින් ආත්ම භාවය ඉපදිලා තියෙන්නේ අසඤ්ඤසප්පේ. පූර්ව නිවාසානුස්මති ඥානයෙන් පෙර භවයන් බලනකොට අපි චිත්ත පරම්පරාවනේ දිගින් දිගට ට්‍රේස් කරගෙන යන්නේ. චිත්ත පරම්පරාව ට්‍රේස් කරගෙන යනවා. ට්‍රේස් කරගෙන යනකොට චුතිසිතෙන් මේ භාවය ප්‍රතිසන්දිසිතෙන් පස්සේ ඊළඟ වෙයි චුතිය බලනවා. ඔය යනකොට දැන් අසඤ්ඤ සත්වයේ කලින් භවයේ ඉපදිලා හිටියොත් එයා මහා කල්ප 500ක් සාමාන්‍යයෙන් අසඤ්ඤ සත්වයේ ඉන්නවනේ. හැබැයි සිතෙන් සිතට බලාගෙන යනකොට මේ භවයේ ප්‍රතිසන්දියෙන් පස්සේ ඊළඟ භවයේ චුතියක් පේන්නේ නැති වෙනවා. ඊට පස්සේ යාට අබුද්ධෝත්පාද කාලවලදී විදර්ශනා ඥානෙ නැති කෙනාට බලන්න පුළුවන් උපරිම මහා කල්ප 40යි. විදර්ශනා ඥානෙ නැති නිසා. එතකොට මහා කල්ප 40කින් මේක නතර. ඒ කියන්නේ යන්න බෑ. එතරම් ඉතින් සිත නැසීලා ට්‍රේස් කරන්නත් බැරි වෙන්නට ඕනේ. එතකොට මොකද වෙන්නේ? අපිටම රූපේ අනුසාරයෙන් හරි මොකක් හරි ඒකින් අර ආරම්භන වශයෙන් කරන්නට බැරි නිසා තන ගැටලුවක් එනවා. කොහොම හරි නාම රූප වශයෙන් හරි අපි ගියා කියමුක බැරි වෙලා හරි. ඒ සාමාන්‍ය යන්න සිත හරහා තමයි යන්නේ සාමාන්‍යයෙන්. එහෙම ගියත් යාට යන පුළුවන් මහා කල්ප 40. එතකොට 500න් එහා තියෙන කලින් භවයේ චුතිය හොයාගන්න බැරි වෙනවා. එතකොට මෙයා දැන් ප්‍රත්‍යක්ෂයක් තමයි යාට තියෙන්නේ. කලින් භවයේ සිත පෙනුන්නේ නැහැ. එතකොට යා හිතන්නට පුළුවන් කලින් භවයේ කියලා එකක් නැහැ. මේ භවයෙන් සියල්ල හටගත්තා කියන අදිච්ච සමුප්පන්න දෘෂ්ටියට පැමිණෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහට සමහරවිට ප්‍රත්‍යක්ෂ නිසා තමන්ට ලැබෙන ප්‍රත්‍යක්ෂ අත්දැකීම් අනුව හෝ හුදු අනුමාන කිරීමෙන් හෝ දෘෂ්ටියට බැසගනී. මෙසේ තම ප්‍රත්‍යක්ෂ අත්දැකීම් සහ අනුමානය අනුව කරුණු කාරණා කොටසක් පමණක් උනිත වැදගත් එක කරුණු කාරණා කොටසක් පමණක් ගවේෂණය කිරීමෙන් ස්ථිර අදහසකට පැමිණෙමින් ඔහු දෘෂ්ටියට බැසගනිසි. කොටසක් පමණක් පරීක්ෂණය කිරීම. හත්පසින් කරුණු කාරණා තේරුම් ගැනීමට දෘෂ්ටිය දුරු කිරීමට හේතු වේ. ඒතර කරුණු කාරණා ගොඩාක් හත්පසින් දැනගත්තම අපිට දෘෂ්ටිය දුරු කරගන්නට හැකියාව ලැබෙනවා. උපතින්ම තියුණු නුවණ පිහිටා නැති අය සහ ජීවිතය සහ ලෝකයේ පිළිබඳ තනිව කල්පනා නොකළ තියුණු නුවණ ඇති අය. ඒතර සමහර තියුණු නුවණ තියෙන එකට ඉතින් වෙන වෙනවලට යොදන්නේ. දැන් ඔය බිස්නස් වලට යොදන්නේ. ඒකට ආර්ථිකයේ දිනු කරන්න යොදවන්න පුළුවන්. ඒකට වෙන මොනවා හරි ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට ගියා වෙන්නට පුළුවන්. නීතිය සම්බන්ධයෙන් තියුණු නුවණ යොදවන. ඒතර ඒක ජීවිතයේ ලෝකයේ පිළිබඳ කල්පනා කරපු නැති තියුණු නුවණ ඉන්නවා. එහෙම තියුණු නුවණ නැති අය ඉන්නවා. ඒ දෙගොල්ලොම ඇති අය දෘෂ්ටිගති කියන්නේ අදහස් සහ ඉගෙනගෙන ඒ අනුව දෘෂ්ටියට බැසගනී. එතකොට සමහරු ස්වභාවයෙන්ම තමන්ම දෘෂ්ටියට පැමිණෙන වැරදි අදහස වෙනවා. සමහරු අනුන්ගෙන් කියන දේ අහලා දෘෂ්ටියට පැමිණෙනවා. තේරවාදයට අනුව පවතින සත්‍යයට පටහැන් ලෙස ජීවිතය සහ ලෝකයේ පිළිබඳ මත දරා සිටීම අකුශලයේකි. එතකොට අපි කියනවා දාර්ශනිකත්වෝ කියන යම් කෙනෙක් වැරදි මතයක් දරන් ඉන්නවා කියන ෆැක්ට් එකක් නේ, වැරදි ෆැක්ට් එකක්. ඒ වැරදි ෆැක්ට් එකක් දරාගෙන ඉඳීමම වරදක් කියලා ලෝකයේ දර්ශනික අදහසක් වෙනවා. ඒක මම හිතන ග්‍රීසි කෙනෙක් ඔය කියපු එකක්. ඒතකොට ඒ වගේ අපේ ධර්මයේ හැටියට ඒකත් ඒ වගේ සිමිල අදහසක් තමයි අපේ ධර්මයේ කෝණයෙන් තියෙන්නේ. මොකක්ද ඒකින් කියලා තියෙන්නේ? ලෝකයේ පවතින ධර්ම නියාමයේ හෝ ධර්ම වලට පටහැනි ලෙස මතයක් දරාගෙන හිටියොත්. දැන් උදාහරණයකට කර්මය නිසා අපේ ප්‍රතිසන්දිය ඇති වෙලා, චිත්තචෛසික ඇති වෙලා, ජීවත් වීම සිද්ධ වෙනවා. එතකොට නැත්තම් අපි මොනවා හරි දෙයක් අපිට ලැබෙනකොට පුර කර්මය නිසා කවුරු හරි හිතනවා මේක දිව්‍යන් වහන්සේ දීපු දෙයක් කියලා. මේ ආදී ලෙසට පවතින නියාම ධර්මයට ධර්මතාවලට පටහැනිව වෙන මතයකට පැමිණීම, වෙන අදහසක් දරාගෙන සිටීම වරදක් ලෙස අපි ධර්මය දක්වන එක අකුශලයක් ලෙස සලකලා තියෙනවා. ඒක හරියට උදාහරණයක්. මිනිස්සු ලොව තුල ක්‍රියාත්මක වන පාරිසරික චක්‍රයන්ට විරුද්ධ ලෙස ක්‍රියා කරන විට ඉන් පාරිසරික වශයෙන් දුර්විපාක අත්විඳින්නට සිදුවන්නක් මෙන්. අපි දැන් ජල චක්‍රයට විරුද්ධව ගස් කපලා අරව මේවා කරලා ඒකට විරුද්ධව කටයුතු කරනකොට දුර්විපාක විඳින්න සිදු වෙනවාක් මෙන් ආධ්‍යාත්මික සහ බාහිර නාම රූප ධර්ම පිළිබඳව සහ එම නාම රූප సంతාණයන් කෙරෙහි බලපවත්වන ධර්මතා පිළිබඳව සත්‍යයට පටහැනි ආකාරයෙන් සිටීම නම් වූ මානසික ක්‍රියාකාරකම අහිතකර දුර්විපාක ගෙනදී. දැන් එතකොට අපි පවතින පරිසර චක්‍රයට විරුද්ධව කටයුතු කරාම දුර්විපාක ලැබෙනවා වගේ පවතින ක්‍රියාවලියට විරුද්ධව හිතුවොත් අපි අනිත් පැත්තට මේක මෙහෙට යනකොට මේ පැත්තට හිතුවොත් අපිට දුර්විපාක අකුසල වශයෙන් අකුසල ශක්තිය ජනනය වෙලා දුර්විපාක ලැබෙනවා. මෝහය නිසා තමයි ඒක අපි නොදන්න කම නිසා තමයි මේ පැත්තට මෙයා වෙන්නේ. දෘෂ්ටිය විසින් තමයි ඒක ගැන දැඩි අදහසකට පැමිණෙන්නේ. ඒකට අකුසලයක් සිදුනේ. ඒ වගේ සැක කිරීමත් යම් ක්‍රමයකට අකුසලයක් ගෙන සිද්ධ කරනවා. දැන් අපි බලමු ධම්මසංගිනී ප්‍රකරණෙහි ditthiya හඳුන්වා ඇති ආකාරය. ධර්මසංගණීහි දෘෂ්ටිය හඳුන්වා ඇති ආකාරය. ඒක ඉන්නේ කොහොමද? කතමා තස්මින් සමයේ මිච්ඡා දිට්ඨි හෝති. යා තස්මින් සමයේ දිට්ඨි දිට්ඨිගතං දිට්ඨි ගහනං දිට්ඨි කන්තරෝ දිට්ඨි විසූකායිකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජනං ගාහෝ පතිට්ඨාහෝ අභිනිවේසෝ පරාමාසෝ කුම්මග්ගෝ මිච්ඡාපතෝ මිච්ඡත්තං තිත්ථායතනං විපරියාසක් ගාහෝ අයන් තස්මින් සමයේ මිච්ඡා දිට්ඨි හෝති කියලා පාඩයක් තියෙනවා. පළවෙනි එක තමයි දිට්ඨිගතං කියတဲ့ එකක් එනවා. දිට්ටි ගතං සපලෙන් දිට්ටි සමාවෙන්න පළවෙනි එක දිට්ටි සත්‍ය නොවන අවරින් දැකීම යන අර්ථයෙන් දිට්ටි නම් මේක අපි කලාකරුණු කතරින් කතා කරද්දී දිට්ටි කියන එක නිර්වචනය කරනකොට දිට්ටි ගතං දිට්ටියම දිට්ටි ගත නම් වේ දිට්ටියටම දෘෂ්ටියටම දිට්ටි ගත කියලා කියන්නට පුළුවන්. දතේතු ස්වභාවයක් නොමැති බැවින් මේ ස්වභාව ධර්ම මිත්‍යා දෘෂ්ටියේ පැවැත්මක් පමණක්මය කියලා කියනවා. මේක ඉතාම වැදගත් එකක්. දික්ටි ගත කියනකොට පැවැත්මක් කියන එක අදහස් කරලා තියෙනවා. මිත්‍යා ස්වභාව මේ ස්වභාව ධර්ම මිත්‍යා දෘෂ්ටියේ පැවැත්ම පමණයි. මේ හේතුවෙන් දික්ටි ගත නම්බේ. එතකොට මොකද්ද මේ අදහස් කරලා දෙන්නේ? මේක වැටෙනවා දතේතු ස්වභාවයක් නොමැති බැවින් මේ ස්වභාව ධර්ම මිත්‍යා දෘෂ්ටියේ පැවැත්මක් පමණක්මය. දෘෂ්ටි පැවැත්මක් පමණක්. බලමු අපි ගන්තබ්භාවතෝ ගන්තබ්බා භාවතෝ ගන්තබ්බ අභාවතෝ කියන එක තමයි ගන්තබ්බා භාවතෝ කියලා කියන්නේ. යන්න බුද්ධිතබ්බා භාවතෝ යනුවෙන් ටීකා විවරණය කරයි. ගමු ධාතුවේ තියෙන බුද්ධනාර්ථය. ඒ නිසා ගන්තබ්බා භාවතෝ කියලා කියන්නේ අවබෝධක බුද්ධිතබ්බා භාවතෝ. ඒ කියන්නේ අවබෝධ කිරීමට දෙයක් නැහැ. යනුවෙන් ටීකා විවරණය කර ගමු ධාතුවට බුධාර්ථය විවරණය කිරීමයි. ගතමත්තං යන්නේද ගතිමත්තං ගහනමත්තං යනුවෙන් විවරණය කර ඇත. බලමු මොකද කියන්නේ කියලා. දෘෂ්ටිය නාම රූපයන් අත්ත සත්ත පුද්ගල ජීව යනුවෙන්ද ගනි. සත්වේ පුද්ගලයක් ආත්මයක් ලෙස ජීවයක් ලෙස ගන්නවා. ඒ අත්ත ආදී වනාහි දතයුතු එනම් දැනගත යුතු සැබෑ අරමුණු නොවේ. දෘෂ්ටියෙන් අපි දැන් මොකක් හරි උදාහරණයකට මෙතන තියෙනවා නම් නාම රූප නැත්නම් රූප කලාප චිත්ත චෛසික ධර්මයෝ මේවා සියල්ලම දෘෂ්ටිය කියන චෛතසිකයෙන් උදාහරණයකට අපි හිතමුකො මෙහෙම තියෙනවා කියලා. ඒතර පුද්ගලයෙක් ලෙස උදාහරණයකට මේක සලකන උදාහරණයකට පුද්ගලයෙක් ලෙස සලකන. එතකොට මේ පුද්ගලයෙක් ලෙස මේක සලකුවාම අපි ඒක නිකන් රූපඳීමට නොගැලපෙනවා නම් අපි එහෙම උදාහරණයකට පුද්ගලයෙක් ලෙස කොටු වශයෙන් ගමු කවුරු හරි සලකන. එතකොට මේ දෘෂ්ටිය මේක විශ්වාස කරනවා. මේ කෙනා මේ තියෙන්නේ නාම රූප ටිකක් රූප කලාප ටිකක් මොනවා හරි චිත්තෝත්පාද ටිකක් තමයි තියෙන්නේ. එතකොට දෘෂ්ටිය නාම රූපයන් අත්ත සත්ත පුද්ගල ජීව යනුවෙන්ද ගනි. ඒ අත්ත ආදී වනාහි දතයුතු එනම් දැනගතිතු සැබෑ අරමුණු නොවේ. මේක තමයි සැබෑ අරමුණ. මේක සත්‍ය වශයෙන් තියෙන එක. සැබෑ අරමුණ. මේක සත්‍ය වශයෙන් නැති එකක්. මේක සිතේ ඇතිවෙච්ච අදහසක් පමණයි. සිතේ ඇතිවෙච්ච අදහසක් පමණයි. එනම් දැනගත යුතු සැබෑ අරමුණු නොවේ. එබැවින් දිට්ඨිය ගන්තබ්භා භාව සැබවින් දත යුතු අරමුණක් නැත යනුවෙන් කියනු ලැබේ. ද්විතීය සැබවින් දත යුතු අරමුණක් නැත යනුයි. ඒ දෘෂ්ටියෙහි සැබවින්ම දතයි. දැන් දෘෂ්ටිය ගත්තොත් එහෙම මෙතන දෘෂ්ටිය ගන්නට ඕනේ. මේක චිත්තෝත්පාදයේ ගත්තොත් මේ දෘෂ්ටිය මේ අරමුණත් එක්ක ගන්න අපි. ඒතොර හැමතිස්සෙම නාම ධර්මයකට අරමුණක් තියෙනවානේ. ඒතොර අරමුණ කියලා කියන්නේ ඇත්තටම මේක ගත ගන්නු ලබන ආකාරය, දෘෂ්ටිය විසින් සලකනු ලබන ආකාරය. මේකට කියන ආකාරය කියන මේක තමයි පරමාර්ථ අරමුණ. නේ මේකට ආකාරය. එතකොට දෘෂ්ටිය තමයි මේ චෛසිකය. එතකොට දෘෂ්ටිය ඒක ගනු ලබන ආකාරයක් තියෙනවා. මේ ගනු ලබන ආකාරය මේකට අරමුණ කියන්න පුළුවන්. මේකට තරමුණ කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේක පහසු වුණා මේකට ආකාරය කියලා කියනවා. මේ ආකාරය සැබවින්ම අවබෝධ කටයුතු දෙයක් නෙවෙයි. එතකොට නෑනේ. එනම් දැනගත යුතු සැබෑ අරමුණු නොවේ. එබැවින් දෘෂ්ටිය ගන්තබ්භා භාව සැබවින් දත යුතු අරමුණක් නැත යනුවෙන් කියනු ලැබේ. මෙසේ දත යුතු අරමුණක් නොමැති බැවින් දිට්ඨියා ගතමත්තමේව දෘෂ්ටියේ පැවැත්ම පමණක්ම, එනම් දෘෂ්ටිය පමණක්ම දිට්ඨිගත යනුවෙන් හඳුන්වනු ලැබේ. එනිසා ඒතර මේක සැබවින්ම දත යුතු අරමුණක් නැහැ. මේක එතකොට සත්‍ය එකක් නෙවෙයි. මේකෙන් දැන් මේ අරමුණ මේ විවසා ගත යුතු දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. දැන් දෘෂ්ටිය අරමුණ පංච උපාදාන ස්කන්ධය කියලාත් අපි කියනවා. ඒක දැන් සාමාන්‍යයෙන් ඔය මාතිකාවලදී අපි කතා කරනවා මොනවද නවත්තබ්භාරම්මනවලදී දෘෂ්ටිය අරමුණ නවත්තබ්භාර. ඒ කියන්නේ මේක සබහිම්ම තියෙන අරමුණක් නොවුනට මේක පරිත්තාරම්මණයක් නේ. සබහිම්ම මේ පංචස්කන්ධයන් ඉතින් දෘෂ්ටිය දෘෂ්ටි අරමුණ පංචස්කන්ධයේ සබහිම් සංස්කාර ආරම්මණයි. නමුත් ඒක ආත්මය ලෙස ගන්නවා. ආත්මය කියන එක සබහිම්ම නැද්ද? ඒ නිසා මේ දෘෂ්ටියේහි මෙසේ දත යුතු අරමුණක් නොමැති බැවින්, එතකොට මේ අරමුණ විශේෂයෙන්ම නුවණින් දත යුතු විමසා දැනගත යුතු අරමුණක් නෙවෙයි. එනිසේ දත යුතු අරමුණක් නොමැති බැවින් දිට්ඨියා ගතමත්තමේ දෘෂ්ටියේ පැවැත්ම පමණක්ම, එනම් දෘෂ්ටිය පමණක්ම දිට්ඨිගත යනුවෙන් හඳුන්වනු ලැබේ. එතකොට දැන් ප්‍රඥාව ගත්තොත් දැන් උදාහරණයකට අපි හිතමු. ප්‍රඥාව කියන එක ප්‍රඥාව ගත්තම දැන් මේක ධර්ම ටික එහෙම තියෙනවා නම් හරිනේ. එතකොට ප්‍රඥාව විසින් මේවා ඒ විදිහටම දැන් උදාහරණයකට අනිත්‍ය ලෙස මේ ආකාරය ගන්නවා. ඒතර ප්‍රඥාවේ ගනු ලබන අරමුණ ඒක මේකත් එක්ක සමපාත වෙනවා. ඇත්තරම මේකත් එක්ක සමපාත වෙනවා. මේක සැබවින්ම තියෙන ලක්ෂණයක්. මේකේ තියෙනවා අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණ කියන තුනම තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මගේ ලක්ෂණත්‍රයම තියෙනවා. හරිනේ. ඒතර මේ ලක්ෂණත්‍රයමේ ත්‍රයෙන් එක ලක්ෂණයක් තමයි සාමාන්‍ය එකපාර අරමුණු කරන්නේ. ඒ ආකාරය. එතකොට මේක සැබවින්ම විමසා දැනගත යුතු දෙයක්. විමසා දැනගත යුතු දෙයක්. එනිසා මේක ප්‍රඥාවේ ගත මාත්‍රයක් කියනවට වඩා ඒක දැනගත යුතු, අවබෝධ කරගත යුතු අරමුණක් ආකාරයක් මේකේ තියෙනවා. සහ මේ අරමුණ මේ ආකාරය අපි ගත්තු මේකට ආකාරය කියමු අපි. ආකාරය මේ ආකාරය මේ අරමුණත් එක්ක සම්පතයි අරමුණ. හරිනේ. එතකොට සැබවින්ම දනු ලබන දැනගත ලැබි අරමුණක් මෙයාට තියෙන මේ ආකාරය හෝ මේ අරමුණ කියලා ගන්න පුළුවන්. හරිනේ. එතකොට ඒ නිසා හැබැයි දෘෂ්ටියට මේ අරමුණ මේ ගනු ලබන ආකාරය සැබවින්ම තියෙන එක. මේක දැන් උදාහරණ සැබවින්ම තියෙන එකක්. ඒකේ ප්‍රතිබිම්බයක් ලෙස මේකත් සැබෑ අරමුණක් ලෙස සලකන්නට වෙනවා. ඒ තියෙන එක මේ ආකාරයෙන් අරගත්තා. ඒ නිසා දෘෂ්ටියෙහි දත යුතු අරමුණක් නැති බැවින් දිට්ඨියා ගතමත්තං පැවැත්ම පමණයි. එනම් දෘෂ්ටියේ පමණක්ම දිට්ඨිගත යනුයි හඳුන්වනවා. ඒ කියන්නේ අර උදාහරණයකට කවුරු හරි කෙනෙක් බොක් හරි මතයක් දරනවා උදාහරණයක. ඒකේ සැබවින්ම වැදගත් අදහසක් අර්ථයක් තියෙන මතයක් වෙන්නට පුළුවන්. ඒතර ඒ කෙනා ඒ මතය දරනකොට මතය දරාගෙන එනකොට අපි ඒකට වැලිඩිටියක් දෙනවා. ඒ කෙනාගේ අදහස යම් ගැඹුරක් අදහසක් වැදගත්කමක් ඒකේ තියෙනවා. සමහර කෙනෙක් ලොකුවට මතයක් ඉදිරිපත් කරනවා කතා කරනවා. හැබැයි ඒකේ ගත යුතු සාරයක් නෑ, හරයක් නෑ. එතකොට මේ වගේ අපි හිතමු කවුරු හරි දෙන්නේ කතා කරනවා. ඒ කතාවක ගත යුතු හරයක් තියෙනවා. අනිත් එක්කෙනාගේ කතාවක් තියෙනවා. ඒක හරයක් නැහැ. එතකොට අපි කියන එක කතාවක් විතරයි කියලා කියනවා. ඒ කතාවක් විතර නෙවෙයි, සාමාන්‍ය ව්‍යවහාරයේ කතාවක් විතරයි. අරයාගේ කතාවේ වචන ටිකේ කතාවේ ඇතුලේ ගත යුතු ලොකු හරයක්, වැදගත් දෙයක් තියෙනවා. අවබෝධ කරගත යුතු කන්ටෙන්ට් එකක් තියෙනවා. මෙන්ටල් කන්ටෙන්ට් එකක්. සෝයින්දලා තේරෙන්නේ නැති කියලා කතාවෙන් කියවෙන දෙයක් තියෙනවා. ඒ කතාවේ තියෙන වචන ගොඩක්නේ. ශබ්දේ පිට වෙනවා, වචන ටිකක් තියෙනවා. ඒතර මේ වචන ටිකේ මොන හරි වැදගත් අර්ථයක් ගැබ් වෙලා තියෙනවා. ඒ කතාව කන්ස්ට්‍රක්ට් කරාම ජීවිතේට වැදගත්කමක් තියෙනවා, රටට වැදගත්කමක් තියෙනවා, සමාජයට වැදගත්කමක් තියෙනවා, අපිටවත් ගෙදර ගිහිල්ලා හිතන්නට දෙයක් තියෙනවා. සමහර කෙනෙක්ගේ කතාව ලස්සන වෙන්නට පුළුවන්, නිකන් මොකද්ද වචන හරබර වෙන්නට පුළුවන්, ශබ්දේ හොඳට තිබුණා වෙන්නට පුළුවන්. නමුත් ගත යුතු සාරයක් ඒ කතාවක නැහැ. අපි නිකන් කෙනෙක් කතාවක් විතරයි. අනිත් එක්කෙනා කියනවා නෑ, කතාවේ ගත යුතු ලොකු දෙයක් තියෙනවා. ඒක ඒක කතාව විතරක් නෙමෙයි, ඒක නිකන් ඒකේ තිබිච්ච තර්ක විතරක එහෙම තමයි. දැන් ඔද සමහර ධර්ම දේශනාවලත් අපිට තියෙන්නට පුළුවන් සමහර අය ඒක හොඳ නෑ අපි පර්සනලි මේවා කරන්න. නමුත් උදාහරණ ගත්තොත් සමහර ධර්ම දේශනාවල සමහර ලාට කියනවා ඒකේ හරයක් ගන්නට දෙයක්. ධර්ම දේශනාව කියන්නේ සමහර දේශනාවල හරයක් ගන්නට දෙයක් නෑ. සමහර දේවල් වල ලොකු හරයක් ඒ කතාව ඇතුලේ නැවත නැවත අහන්නට දේවල් තියෙනවා, නැත්නම් විමසන්නට තියෙනවා, හරවත් දෙයක් තියෙනවා. එතකොට අපිට කියන්න වෙනවා ඒක දේශනාවක් විතරයි, හුදු බණක් කිව්ව විතරයි. මේකනේ මේක බණක් නෙවෙයි, මේකේ ලොකු දෙයක් ගැඹුරක් තිබුණා කියලා අපි කියනවා. ඒ වගේ දැන් මෙතන තේරුම් ගන්න ප්‍රඥාව ගත්තම ඒකෙන් ගනු ලබන ආකාරය නුවණින් දත හැකි දත යුතු බවක් මේකේ තියෙනවා. දෘෂ්ටියේ තියෙන එක දෘෂ්ටියක් පමණයි, අදහසක් පමණයි. දැක් දෘෂ්ටිය කියන අදහසක් කියන එක දැක්මක් කියන එක. දැක්මක් පමණයි මේකේ තියෙන්නේ. මේකේ මේ ගත යුතු හරබර දෙයක් නැහැ මේ අරමුණෙහි. මෙතන තියෙන එක ඉතින් බාහිර කොහොමද තියෙන කෙනේ කයි අපිට මේ. ඉතින් මේ වැරදි අදහසක් මේ දරන් ඉන්නේ මේ පිළිබඳව. එතකොට ඒක නිකන් හුදු මතයක් විතරයි. ඒකේ කිසිදු හරයක් නැහැ. ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරලා මෙයාව ස්වර්ගයට යවන්නවත්, මෙයාව දුරු කරන්නවත්, මේ පුද්ගලයා සම්බන්ධයෙන් මොනවත් කරන්නට, මෙයාව දියුණු කරන්නට, සැපවත් කරනවා කියලා එකක් නැහැ ඒකේ. කරන්නේ සපවත් කරනවා නම් නාම රූපයෙන් සපවත් වෙන්නේ. ඒ කියන්නේ වේදනාවකින් හටගන්න. ඉතින් ඒ විදිහට මම හිතන එක පැහැදිලි වෙන්නට ඇති කියලා. මේ තමයි ditthi gatham කියන එකේ අපි විස්තර කරන ක්‍රමය. මත්ත යන්නේ දත යුතු අරමුණක් නැත යනුවෙන් නිෂේධනය කොට ඒව යන්නේ එසේ නොමැති බව අවධාරණය කරයි. එසේ අවධාරණය කරයි. එතකොට මේ ක්‍රමයට නෝ ditthiya gatham ditthigat වෙනවනේ. දෘෂ්ටියේ පවතුම් මාත්‍රේ ditthigat නම් කියා විග්‍රහ කරන්න. මෙසේ දක්වූ ක්‍රම දෙකට අමතරව දිට්ඨීසු ගතං අන්තෝ ගතං දිට්ඨින් දෘෂ්ටිය තුනට ගිය බැවින් ඇතුළත් වූ බැවින් දුට්ටි දිට්ඨි ගත නම් වෙනු ජනවෙන්ද පෙර දක්වන ලදී. ඒ කියන්නේ දෙසටක් මිත්‍යා දෘෂ්ටිය අතරට ගිය කියන එක තමයි මතක හැටියට. මිත්‍යා දෘෂ්ටීන් අතරට ගියපු එක නිසාත් ඒකට ලියන්න බැරිලා තියෙනවා දිට්ඨිගත කියලා කියලා තියෙනවා. දිට්ඨියාවා ගමන මත්තං නැත්ත ගන්තබ්බෝ අත්තාදිකෝ කෝචි අත්තීති දිට්ඨිගතං. දෘෂ්ටියේ පැවතිම් මාත්‍රයක් විතරයි. ඒ කිසිදු ගත යුතු අවබෝධ කටයුතු හරයක් නැහැ, ආත්මාදියක් නැහැ කියන එක තමයි දිට්ටිගත කියන එකේ තේරුම. අභිධම්මත් විභාවනි කියන අතීත. ඊට පස්සේ නායකගේ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් වෙත ගිය. එනම් මේවා අන්තර්ගත වූ දෙය දිට්ටිගත නම් වේ. ඒක තමයි ඒක කලින් දාතන මාරු කරන්න ඕන තැන. හරි. ඊට දිට්ටි ගහනං උදේ දිට්ටිගතං දිට්ටි ගහනං ditti gatang ditti gahanang කියලා එකක් තියෙනවා. ditti gahanang නෑ නිකන් එන්නේ. ditti gahanang දෘෂ්ටියම ඉක්මවීමට අපහසු නිතා ditti gahana නම් වේ. gahanang කියලා කියන්නේ ticket කියන එක නේද? තරණය කරන්න අපහසුයි කියන එක. ඝනව වැඩුණු තුන තින ගහන ඝන වනාන්තරය වන ගහන සහ පර්වත සමූහය පබ්බත ගහන යනාදී ඉක්මවීමට අපහසුමෙන් දෘෂ්ටියද ඉක්මවීමට අතිශය දුෂ්කරයි. වැරදි අදහසක් කියන එක අපිට ඇති වෙලා තියෙනකොට දෘෂ්ටිය ඒක ඉක්මවන්න හරි අමාරුයි. ඒක හරි අපහසුයි. ඒක හරියට නිකන් තුන ඉගෙන ඝන අඳින්න අවශ්‍ය නැහැ. තුන කැලයක් කරහා යනකොට ඒක හරි උදාහරණයකට ලොකු මේකක් කරහා යන්න තියෙනවා නම් කාට හරි මේක හරි අමාරුයි යන්නේ. ඒ වගේ දෘෂ්ටිය කියන එක ඒ වගේ තරණය කරන්නට ඉක්මවන්නට ලෙහිසි නැති නිසා දිට්ටි ගහනං කියලා කියනවා. දිට්ටි කන්තරෝ කන්තරෝ කියලා කියන්නේ කන්තර කියන්නේ තරණය කිරීමට අපහසු තැන්. මොනවද? චෝර කාන්තාරේ සොරුන් බහුල ප්‍රදේශය, වාල කාන්තාරේ වනසතුන් ගහන ප්‍රදේශය, මරු කාන්තාර වැලි කාන්තාරය, නිරුදක කාන්තාර ජලයේ හිඟ ප්‍රදේශය, සහ දුබ්බික කාන්තාර ආහාරික ප්‍රදේශය යන ඒ ප්‍රදේශ ඒවා තරණය කරන අයගේ ජීවිතයට අනුතරක් විය හැක යන සැක සහිත ප්‍රදේශයි. ඒවා සැක සහිත සාසංක සම්මතයි. එබැවින් ඒවා එම ප්‍රදේශ සාසංක නම් වී එමෙන් මේවා තරණය කරන අයගේ ජීවිතවලට හානි සිදු වූ ප්‍රදේශ. ගොඩක් අය මැරිලා තියෙනවා මේවා රගේ මිය ගියපු අය ඉන්නවා. එබැවින් මේ ප්‍රදේශ සප්පටි භය නම් වී මෙසේ ඉහතින් දක්වා ඇති චෝරකාන්තාර කාන්තාර වාලකාන්තාර ආදී යනාදී බඳු නිසා දෘෂ්ටිය දික්ටිකාන්තාර නම් වේ. මේවා ඇතුලේ ගියොත් එහෙම ලොකු අනතුරු වලට પ્રાપ્ત වෙනවා, මරණයට පත් වෙනවා කියලා කියන්නේ. ඉතින් සංසාරක වශයෙන් ලොකු දුකටපත් වෙනවා. ඒවා හරි සැකසයි පැත්තට යනවා කියන එක සැකසහිතයි. ඒ නිසා දෘෂ්ටිය දික්ටිකාන්තාරෝ කියලා දක්වලා තියෙනවා. දික්ටි විසුඛායිකං වැදගත් වචනය. දික්ටි විසු කායිකං කියලා පදයක් එනවා. දික්ටි විසු කායිකං මොනවද? සම්මා දිට්ඨිය වදින විඳින බැවින්, විනාශ කරන බැවින් සහ ඒට විරුද්ධ බැවින්, විලෝම බැවින් මිත්‍යා දෘෂ්ටිය දික්ටි විසු කායික කියලා හඳුන්වනවා. විඳිනවා කියන එක. ඒ කියන්නේ උදාහරණයකට දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය නේ මිත්‍යාගේ දෘෂ්ටි වෙනවට හරි කමන්නේ. ඒක මේක විදිනවා. ඒක නැති කරනවා. ඒ කියන්නේ ඒක ඒ දෘෂ්ටි, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අකුසලෙන් කුසලයට යටපත් කරනවා හෝ දුරු කරනවා කියලා එක. නමුත් අකුසලය මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනකොට සම්මා දිට්ඨිය ඩිසපියර් වෙනවා, නැති වෙලා යනවා. දර්ශනයෙන් ඒ කියන්නේ ප්‍රඥාවේ හානියක්. ඒතර දෘෂ්ටියක් આવොත් එහෙම ඒක දෘෂ්ටි විපත්‍යක් වෙනවා. මතේ වැරද්දක් වෙනවා. එතකොට ඒක තුල අපේ තියෙන සම්මා දිට්ඨිය දුරු වෙලා යනවා, නැති වෙලා යනවා. අහවරලෝ. එතකොට ඒ නිසා ඒක දිට්ටි විසුඛයි. විසුඛයි විදිනවා කියන එක. විදලා විනාශ කරනවා කියන එක. සම්මා දිට්ඨිය විදින බැවින්, විනාශ කරන බැවින් සහ ඒට විරුද්ධ බැවින්, විලෝම බැවින්. ඒකට විරුද්ධයි ඒ දර්ශනය. දැන් හිතනවා කවුරු හරි හිතනවා පරලොවක් තියෙනවා කියලා. පරලොවක් නැහැ කියලා අදහස කරනවා. පරලොවක් නැහැ කියන අදහස තමයි පරලොව තියෙනවා කියන අදහස විනාශ වෙලා යනවා. මිත්‍යා දෘෂ්ටිය දිට්ටි විසුඛායික නම්බි. මිත්‍යා දර්ශනයේ సంతානය තුළ හටගන්නේ සම්‍යක් දර්ශනයේ විදි ඒට විරුද්ධ වෙයි. විරුද්ධ වෙලා විදල තමයි හටගන්නේ. ඒක නැති කරමින් තමයි හටගන්නේ. දික්ටි විපන්දිතං තවත් එකක්. දික්ටි විපන්දිතං, විපන්දියන් කියන්නේ සාමාන්‍යයෙන් හෙලවෙනවා කියන එකයි. දෘෂ්ටිගතික එකම අදහසක හැම කල්ලි සිටීමට අසමර්ථ වෙයි. කලක ශාශ්වතෙහි පිහිටයි, කලක උච්ඡේදෙහි පිහිටයි. ඒක සාමාන්‍යයෙන් එක භවයක නම් සාමාන්‍යයෙන් වෙනවා අඩුයි. මොකද එයා දැඩි ලෙස ඉන්නට පුළුවන් නියත අදහසකට වගේ ඇවිල්ලා. නිකනේ දැඩි අදහසක ඉන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් සසරදී මට හිතෙන සසර වෙනකොට මේක ඉතින් මිට සාස්වතේ උච්ඡේදයේ කියන දෙපැත්තට වැනි යවෙනවා. ඉතින් ditthi sanyojana ඒක අපි දන්න එකක්. සංයෝජනේ අපි ඒක ලියමු අපි. ditthi සංයෝජන කියන්නේ බඳිනවා කියන එකනේ. සත්වයා බඳින බැවින් දෘෂ්ටියම දිට්ටි සංයෝජන නම් වේ. ඒ කියන්නේ සසරෙන් ගැලවෙන්න දෙන්නේ නැතුව රැහැණක් වගේ බැඳලා තියෙන නිසා දිට්ටි සංයෝජන කියනවා. ගාහෝ පුරුෂයෙකු අල්ලන කිඹුලක් මෙන් දැඩිව අරමුණ ගන්නා නිසා දෘෂ්ටිය ගාහනම් වෙනවා. හරි. ගාහෝ දැඩිව අල්ල ගන්නවා. ග්‍රහණය කරනවා කියන්නේ ගාහෝ පුරුෂයෙක් කිඹුලෙක් අල්ලනවා කියන්නේ කිඹුලාගේ කටට අහුනොත් සාමාන්‍යයෙන් ගැලවෙන්න බැරි නිසා. හරියට කිඹුලේ පුරුෂයෙක්ව අල්ලන කිඹුලෙක් මෙන් දැඩිව අරමුණ ගන්නා නිසා දෘෂ්ටිය ගන්නකොට මතය දැඩි ලෙස අර ගන්න නිසා ගාහ කියලා කියනවා. පතිට්ඨාහෝ එකත් වැදගත්. කනේ පතිට්ඨාහෝ බලවත් භාවයට පැමිණ පිහිටා අරමුණ ගන්නා බැවින් දෘෂ්ටිය පතිට්ඨාහ නම් වෙනවා. පතිට්ඨාහ පතිට්ඨාහ කියලා නෝනේ බලවත් බහිර පෙවෙන අරමුණ ගන්නා බවේ. ඒක බලවත් වෙලා තමයි අරමුණ ගන්න. ඒ කියන්නේ දැඩිව ගන්නොත් තමනුත් බලවත් වෙනවා. තමන්ගේ දෘෂ්ටියත් වෙනවා බලවත් ගතියක්. එහෙම ගන්න නිසා පතිට්ඨාහ කියලා පිහිටා කියන එක අදහස් කරන්නේ බලවත් බහිර පෙවෙන එක. අබිනිවේෂෝ තව වචනය. අබිනිවේෂෝ නිච්ඡාදී ලෙස ස්ථිර ලෙස බැස ගන්නා නිසා දෘෂ්ටිය අබිනිවේෂ නම් වෙනවා. ස්ථිර ලෙස බැස ගන්නවා. නිච්ඡාදී ආදී අදාසලේ. බැස ගන්නා දෘෂ්ටිය අබිනිවේෂ නම් වෙයි. යම් ධර්මයක් කරණ කොටගෙන සිත රමණය කිරීම වශයෙන් පංච උපාදාන ස්කන්ධේ වාසය කරයි. ඒකේ වාසය කරනවා. එය අබිනිවේෂ නම් වෙයි. යම් තැනක වාසය කරන එක අබිනිවේෂ. හරිනේ? අබිනිවේෂ කියන එකනේ. බැසගෙන වාසය කරනවා කියන්නේ. නිවේසති. නිවේස කියන්නේ වාසය කිරීමටනේ. නිවේසන කියලා කියනවා. අබිනිවේෂ දෘෂ්ටිය කරණ කොටගෙන සිත මේ මාගේ ආත්මය යන අධිදේශයට පංච උපාදාන ස්කන්ධේ දැඩිවගෙන සිටි. එබැවින් දෘෂ්ටිය අබිනිවේෂ නම් වේ. රමණයත් කරනවා මොනවාද? සිත රමණය කිරීම. ඒක සතුට වෙනවනේ දෘෂ්ටිය සාමාන්‍යයෙන් ලෝභය තියෙනවනේ. ඒතර රමණය කිරීමක් කැමැති වීමක් දෘෂ්ටිය සාමාන්‍යයෙන් ඔය රේරුකාණී නායක හමුදුරුව කියලා තියෙන්නේ. මට මතකයි පරිසම්පාද ග්‍රන්ථයේ අපි මගේ මගේ කියලා ගන්න අපි කැමැති වෙන දේ. ඒ නිසා තෘෂ්ණාව උපකාර වෙනවා අත්තවාද උපාදානයට, දෘෂ්ටියට. එතකොට අපි කැමද උදාහරණයකට තමන්ගේ දරුවෙක් කියලා වුණත් අපි ප්‍රසිද්ධිය කියන්නේ තමන් කැමති දරුවා සම්බන්ධයෙන් හොර කෙනෙක් හෝ මේ වුණත් අපි තමන්ගේ දරුවා කියලා පිළිගන්නේ නැහැ. නමුත් අර ඒක අපි වැඩි ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා ඒ තමන් ආස දේවල් තමයි මගේ මගේ කියලා ගන්න. ඉතින් දෘෂ්ටිය විසින් ලෝභයත් මගේ දෙනකොට එහි රමණය කළා තමයි ඒ අරමුණ එරමුණෙහි වාසය කරන්නේ. ඊට පස්සේ පරාමාසෝ කියලා දෙනවා. පරාමාස පරාමාසෝ ධර්මයන්ගේ යථා ස්වභාවය ඉක්මවා නිත්‍යාදී ලෙස ධර්මයන් නිවැරදි දෙයින් අන්‍ය වූ වැරදි වශයෙන් ආමර්ෂණය කරන නිසා දෘෂ්ටිය පරාමාස නම්බි. ධර්මයන්ගේ යථා ස්වභාවය ඉක්මවා, ඒ කියන්නේ යථා ස්වභාවය ඉක්මවලා ඒ තියෙන දැන් අනිත්‍ය නම් ඒක ඉක්මවනවා. නිත්‍යාදී ලෙස ධර්මයන් වැරදි දෙයින් නිවැරදි දෙයින් අන්‍ය වූ වැරදි වශයෙන් පරතෝ කියන්නේ වැරදි වශයෙන් අන්‍ය වශයෙන් කියලා කියන්නේ අනිත්‍ය දෙය නිත්‍ය ලෙස. දැන් මේක මෙතන තියෙන හැම එකක් උදාහරණයකට අපි ගත්තොත් මෙතන අනාත්මයිනේ උදාහරණයකට. මේක පැහැදිලිවම අනාත්ම ධර්ම ටිකක් තියෙන්නේ, ආත්මයක් නැහැ. මේක ආත්මයක් ලෙස ගන්නවා. එතකොට අනාත්ම එකෙන් එහාට ගිහිල්ලා තමයි ආත්ම ගතිය ලැබිලා තියෙන්නේ. පර කියලා කියන්නේ වෙනස් කියන එක, එහා ගියපො. එතකොට අනාත්ම භාවයේ ඉන්නේ නැතුව මේක ආත්ම ලෙස සලකනවා. අනාත්ම ලෙස සැලකීම ඥානය, ඒක නුවණ. එතකොට අනාත්මදය එහාට ගිහිල්ලා ආත්මයක් ලෙස සැලකුවොත් යවුරු හරි කෙනෙක් ඒක තිනවා පරතෝ ආමසනෝ පරාමාසෝ කියලා. ආමසනම් පරතෝ ආමර්ෂණය, වැරදි වශයෙන් ආමර්ෂණය කරන නිසා දෘෂ්ටිය පරාමාස නම් වේ. ඊට කුම්මග්ගෝ කුම්මග්ගෝ කියන වචනයක්. කුම්මග්ග කියලා කියන්නේ අනර්ථය ගෙන එන බැවින් පිළිකුල් වූ මාර්ගය යන අර්ථයෙන් කුම්මකූ කියන අර්ථය තියෙනවා. පිළිකුල් කුච්චිතාර්ථය කියලා. මග්ග කියන්නේ මාර්ගය, කූ කියලා කියන්නේ පිළිකුල්. මොකද අනර්ථය ගෙන දෙන බැවින් මේ මාර්ගයට කුච්චිත මාර්ගයක් කියලා කුම්මග්ග නම් වේ. يعني අනර්ථය ගෙන එන බැවින් පිළිකුල් වූ මාර්ගය යන අර්ථයෙන් දෘෂ්ටිය කුම්මග්ග නම් වේ. පිළිකුල් වූ අපායට මාර්ගය වන බැවින්ද දෘෂ්ටිය කුම්මග්ග. ඒ කියන්නේ පිළිකුල වෙත ගෙන යන මාර්ගය, පිළිකුල් වූ අපාය ආදීට ගෙන යන මාර්ගය කුම්මග්ග වෙනවා. ඊට පස්සේ පිළිකුල් වූ මාර්ගය යන අර්ථයෙන් දෘෂ්ටිය කුම්මග්ග, පිළිකුල් වූ මාර්ගයක් නිසා දෘෂ්ටිය කුම්මග්ග වෙනවා. ඊසේ මිච්ඡාපතෝ, මිච්ඡාපතෝ කියන්නේ නිවැරදි නොවන ආයත පල්ලෙලියෝ මිච්ඡාපතෝ. මිච්ඡාපතෝ නිවැරදි නොවන සත්‍ය නොවන මාර්ගය වන නිසා දෘෂ්ටිය මිච්ඡාපත නම් වේ. සත්‍ය නොවන මාර්ගය. දිශාමන් දැනගත නොහැකි වූ දිසා මූල පුද්ගලයා විසින් මේ අසවල් මාර්ගයට ග්‍රාමයට මාර්ගයයි කියා ගත්තද ඒ මාර්ගය අපේක්ෂිත ග්‍රාමයට නොපමනුවයි. එසේම දෘෂ්ටිගතිකයා විසින් සුගතියට මාර්ගයයි ගත්තා වූ දෘෂ්ටිය සුගතියට නොපමනුවයි. එබැවින් මිත්‍යා දෘෂ්ටිය නිවැරදි නොවන සත්‍ය නොවන මාර්ගය යන අර්ථයෙන් මිච්ඡාපත නම් වේ. එතකොට මිච්ඡාපත කියන්නේ වැරදි පාර්ගමකය කියන්නේ. වැරදි සත්‍ය නොවන, නිවැරදි නොවන සත්‍ය නොවන මාර්ගය කියන්නේ. කවුරු හිතනවා මේ පාරේ තමයි අපිට ගමට යන්න පුළුවන්, හැබැයි කැලේට යන්නේ මාර්ගය. එතකොට කැලේට යන මාර්ගයක මේක කැලේට යන්නේ ගමට කියලා හිතනවා. හැබැයි මේ පැත්තයි ගම තියෙන. එතකොට මේ මාර්ගය යනවා හිතාගෙන ගමට යන්නේ කියලා, නමුත් කැලේට යන. එතකොට ඒක වැරදි මාර්ගයක්. මාර්ගය කියන එක හරි කියන්නේ මොකද? මාර්ගය කොහොමද කැලේට තමයි යන්නේ. මාර්ගයේ හරි හෝ වැරද්ද කියලා එකක් කියන්න බෑ. මම කියන්නේ එහෙම ගත්තොත් කුසල අකුසල භාවයෙන් කියත හැකි අපිට සිත ගත්තොත් උදාහරණ හැටියට මාර්ගය කියන කැලේට යන මාර්ගය මේක ගමන. ඒක හරි වැරදි භාවයක් නැහැ. හැබැයි අපි සලකනවා මේක ගමට මාර්ගයක් කියලා. එතකොට අපි ගන්න මාර්ගය අපේ අදහස අනුව වැරදි මාර්ගයක්. අපි හිතන් ඉන්නවා මේක ගමට ගෙන යනවා කියලා, ගමට ගෙන යනවා කියලා ඒ මාර්ගය යනකොට ඒක වැරදි මාර්ගය, මිච්ඡාපතයක් වෙනවා. කවුරු හරි කැලේට යනවා කියලාම කැලේ මාර්ගයත් ඒක හරි මාර්ගය වෙනවා. හරි මාර්ගය. ඒ නිසා ඒක සත්‍ය නොවන මාර්ගය යන අර්ථයෙන් මිච්ඡාපත නම්. ඉතින් මිච්ඡත්තං කියන වචනය. මිච්ඡත්තං වැරදි ස්වභාවය නිසා දෘෂ්ටිය මිච්ඡත්ත නම් වෙනවා. වැරදි ස්වභාවයක්. මිත්‍යාගේ වැරදි කියන එක වැරදි ස්වභාවයක් නිසා දෘෂ්ටිය මිච්ඡත්ත කියලා කියනවා. එතන තිත්ථායතනං තිත්ථායතනං කියලා කියනකොට බාලයෝ එහිම කැරකෙමින් පාවෙන තැන තිත්ත නම් වේ. යම් තැනක නැවත නැවත කැරක පාවෙමින් කැරකෙනවා නම් තිත්ත. එහෙම අනර්ථයට ආයතනයක් වන හට ගැනීමට ස්ථානයක් වන නිසා ආයතන කියන තිත්ත කියලා කියන්නේ කැරකෙන තැන, වතුර පාවෙන තැන. අනර්ථයට හානියක් නිසා තිත්ත කියනවා. ඒතොර ඒ කියන්නේ සමහර කට්ටිය ඒ එතනම ආශාස්පත උච්ඡේදාදී දෘෂ්ටි ගනිමින් එතනම ඒ සංසාරේම කැරකී කැරකී ඉන්නවා. මේ දෘෂ්ටිවල ඉන්නවා. ඒක අනර්ථයට හේතුවක්. ඒක දෘෂ්ටිගතකයා දෘෂ්ටිවලම තමයි කැරකී ඉන්නේ. එතකොට ඒක අනර්ථයට හේතුවක් නිසා තිත්ථායතන කියලා කියනවා. මෙන්නත් ආගමික මත ධර්ම තීර්ථකයන් හට ගන්නා තැන තිත්ත කියනවා. තීර්ථකයන්ට තීර්ථකයෝ හට ගන්නවනේ. ඒක සංජාති දේශයේ වශයෙන් තීර්ථක හට ගන්න තැන යහා ඔවුන් වාසය කරන තැන යන අදාසින්ද දෘෂ්ටිය තිත්ථායතන කියලා කියනවා. ඊට පස්සේ විපරියාසක් ගාහෝ කියලා පදයක්. විපරියාසක් ගාහෝ වස්තුවේ යථා ස්වභාවයට වෙනස් ආකාර ගැනීම නිසා දෘෂ්ටිය විපරියාසක් ග්‍රාහ කියලා කියනවා. වස්තුවේ යථා ස්වභාවයට වෙනස් ආකාරයකට ගැනීම නිසා දෘෂ්ටිය විපරියාසක් ගාහ කියලා කියනවා. වස්තුවට වෙනස් ආකාරයෙන් ගැනීමද නිසාද දෘෂ්ටිය විපරියාසක් ගාහ. එතන තියෙන ආකාරයෙන් අනිත්‍යයකට නිත්‍ය ලෙස ගන්නවා වෙනස් ලෙස. වෙනස් ආකාර ගැනීම. එතකොට වස්තුවේ යථා ස්වභාවය වෙනස් ආකාර ගැනීමද වස්තුවට වෙනස් ආකාරයෙන් ගැනීම නිසාද එකම පොඩක් කිට්ටු වෙන අර්ථ දෙකක් දෘෂ්ටියට විපරියාසක් ගාහ කියලා කියනවා. මේ දෙකෙන්ම අදහස් වන්නේ විපල්ලප්ත ගාහ කියන එක. ඒක අපි අද දෘෂ්ටිය සම්බන්ධයෙන් තියෙන ධම්ම සංගණී විවරණය පද කීපයක් බලමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 පද 15ක් අපි කතා කරන්න සාකච්ඡා කරන්නට යෙදුනා දෘෂ්ටිය සම්බන්ධයෙන් ධම්ම සංගණී තියෙන. ඒතර මේ හැම එකකින්ම කතා කරේ සම්මා දිට්ඨිය විසින් මිත්‍යා දෘෂ්ටියට පටහැනි වැරදි අදහසක් එනවා. ගත යුතු හරයක් සාරයක් මේ මිත්‍යා දෘෂ්ටියක නැහැ. මේ දෘෂ්ටිය තරණය කරන්න අතිශය අමාරුයි. දෘෂ්ටි ගතිකයන් නැවත නැවත එක එක සාස්ෘත උච්චේදාදී අදහසල කරකිනවා. ඒවට මාරු වෙනවා. ඒ නිසා බැඳිලා ඉන්නවා මේ සංසාරයේහි. ඒ වගේම දැඩි ලෙස අරගන්නවා. ඒවා දැඩි වෙලා ගන්නවා. ඒතර ඒ වගේ වැරදි ලෙස අරගන්නවා. ඒක අනර්ථයේ පිණිස පවතින එකක්. වැරදි මාර්ගෙ කුච්චිත මාර්ගයක්, කුච්චිත තැනකට ගෙන යන මාර්ගයක්. ඊට පස්සේ මිත්‍යා පතයක්, වැරදි ලෙස ගත්තා වූ පතයක්. ඊට පස්සේ තියන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් වැරදි ලෙස ධර්මය ආමර්ශනය කිරීමක් හිතෙන්. මේ ආදී ලෙසට දෘෂ්ටිය තියෙනවා. ඒතර අපි දෘෂ්ටිය ගැන සාකච්ඡා කරන්නට යෙදුණා. ලෝකයේ සහ ජීවිතයේ පිළිබඳ වැරදි මතවලට පැමිණීම තමයි සාමාන්‍යයෙන් දෘෂ්ටිය කියලා කියන්නේ. කොටසක් කරුණු කාරණා කොටසක් ගවේෂණය කිරීම තුළ තමයි දෘෂ්ටි වලට පැමිණෙන්නේ. ඒ වගේම උපතින්ම නුවණ තියෙන විතරක බහුල පුද්ගලයෝ සමහරලාට දෘෂ්ටි වලට එනවා. තමන්ම හිතලා මතලා අනිත් අය ලෝකයේ ගැන හිතපු නැති අය සහ තියුණු නුවණ නැති අය අනිත් අයගේ අදහස් අනුව දෘෂ්ටීන් වලට බැස ගන්නවා. ඉතින් මේ විදිහට දෘෂ්ටිය කියන චෛසිකය අපි කතා කරා. මේ තුන්වෙනි පාඩම දෘෂ්ටිය සම්බන්ධයෙන් සිදු කරේ. ඉතින් ඒ දෘෂ්ටිය සම්බන්ධයෙන් ඊළඟ දවසේ ඊටාම වැදගත් මාතෘකාවක් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකක්ද මේ මාතෘකාව? දෘෂ්ටි වර්ග අපේ ශාසනයේ තියෙන හැටි වර්ගීකරණය කරලා, ශාසනය කියන්නේ ශාසනය සඳහන් වෙනවා දෘෂ්ටි වර්ග කීපයක්. ඒ තමයි ශාශ්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය, ඊට පස්සේ අදිච්ච සමුප්පන්න දෘෂ්ටිය, ඊට පස්සේ ඉස්සර නිර්මාණ නිර්මාණවාද දෘෂ්ටිය, ඒවට කියන විෂම හේතු දෘෂ්ටිය කියලා. ඊට පස්සේ කාලවාදී දෘෂ්ටිය, ඊට පස්සේ නියත දෘෂ්ටිය, නියත මිත්‍යා දෘෂ්ටි ටිකක් තියෙනවා. ඊට පස්සේ තව කාරක දෘෂ්ටිය, වේදක දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය ආදී ලෙස දෙසටක් මිත්‍යා දෘෂ්ටි කතා කරන්න යන එක කතා කරනකොට වෙනම සූත්‍රයක් බඩ වෙනම දීර්ඝ පාඩම් බඩපත් වෙනවා. ඉතින් මේ විදිහට කෙටියෙන් එක හඳුන්වලා අපේ එක සමහර දවසක් හෝ දෙකක් ගත වෙන්නට පුළුවන් මේ දෘෂ්ටි සම්බන්ධයෙන්. ඉතින් දෘෂ්ටිය සම්බන්ධයෙන් තියෙන මේ විශ්ලේෂණය සිද්ධ කරලා අපිට ඊළඟට මානය කියන වැදගත් පාඩමට යන්නට පුළුවන්. එහෙනම් මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න. තරවසන ඒ
කතරේ සාමිනුන්සේ මොහේගේ කිව්වා හේගත කියන ආචාර්යයන් වහන්සේ කෙනෙක්ගේ මතයක් ගැන. ඒකෙදි මිනිස්සු ළඟ න්‍යූට්‍රල් ගති ටිකක් තියෙනවා. ඒකට මෝහය එකතු වෙලා කුසල අකුසල වෙන බව. එම න්‍යූට්‍රල් ගති වලට කලින් අවස්ථාවක් තිබෙන්න පුළුවන් කියලා උපවහන්සේ කිව්වා. ඒ
ගැන පැහැදිලි කිරීමක්
කරන්න පුළුවන්ද?
රේවත ආචාර්යයන් වහන්සේ කියලා අදහස් දෙන්නේ නැහැ. මට මතක හැටියට පරමත්ත දීපණී තියෙන අදහස වෙන්න ඕන මං කියන්නේ නැත්තේ. ඒ කියන්නේ අදහස් කරන්නේ මෙහෙම අදහසක් තියෙනවා පරමත්ත දීපණී. ඒ කියන්නේ න්‍යූට්‍රල් කියනවට වඩා ඒක නිකන් බේසික් ක්වොලිටීස් කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයකට මිනිස්සුන්ට තියෙනවා ඉච්ඡාව කියලා එකක්, කැමැත්ත කියලා එකක්. එතකොට කැමැත්ත කියන එක මෝහය සමග සංප්‍රයුක්ත වුණාම ලෝභය බවට පත් වෙනවා. එතන ඡන්දයත් එනවා අදාළ විදිහට දෙකටම. ඊට පස්සේ ඉච්ඡාව කියන පොදු ලක්ෂණය ශ්‍රද්ධාව සමග මිශ්‍ර වුණාම කුසල ඡන්දේ බවට පත් වෙනවා. ඊට පස්සේ අක්ඛන්තිය කියලා එකක් තියෙනවා. අක්ඛන්තිය කියන්නේ නොයසීම කියන එක. නොයසීම කියන එක ශ්‍රද්ධාව එක්ක මිශ්‍ර වුණාම මට මතක හිටින අලෝභය බවට පත් වෙනවා. ඒක මෝහය සමග මිශ්‍ර වුණාම ද්වේෂය බවට පත් වෙනවා. මේ විදිහට අර ඒක මත පදනම් වෙලා මේ තවත් අර ඒ අදහස් ටික ඒ වගේ න්‍යූට්‍රල් අදහස් අපිට කියන්නේ ඒතර බලන්න ඕනේ කුසල අකුසල දෙපැත්තටම පොදු වෙච්ච සමහර ලක්ෂණ තියෙන්නට පුළුවන්. ඒතර ඒව අරගෙන මොනවාද ශ්‍රද්ධාව එක්ක මිශ්‍ර වුණා මේ විදිහට මෝහය සමග මිශ්‍ර වුණා මේ විදිහට කියලා විශ්ලේෂණයක් තියෙනවා. ඒක අපිට පරමත්ත දීප මට රේවතාචාර්යන් වහන්සේගේ තිබුණාද මට දන්නේ නැහැ. මට ඒක මතක නැහැ දැන් මේ හැඩවුට් එකේ ගොඩක් කලින් ඉඳ පරමත්ත දීපණී තමයි මේක පැහැදිලිවම දක්වලා තියෙන්නේ. මෝහය සහ ශ්‍රද්ධාව සමග මිශ්‍ර වීම නිසා මේ කියන එක කියන්නේ මෙහෙමයි. ලෝකේ ඉච්ඡානාම අත්ති ඉච්ඡාව කියලා එකක් තියෙනවා. ඒ ඉච්ඡාව කැමැත්ත ශ්‍රද්ධාව සමග මිශ්‍ර වුණාම කුසල ඡන්දේ වෙනවා. මෝහය සමග මිශ්‍ර වුණාම ලෝභය බවට පත් වෙනවා. ඒ වගේම ඒකේ අකුසල හිතේ ඡන්දයත් එතන තියෙනවා. ඊට පස්සේ එකක් වෙනවා. එතකොට අක්ඛන්තිය කියලා එකක් ලෝකේ තියෙනවා. නොයසීම කියලා එකක්. ඒක මෝහය සමග මිශ්‍ර වුණාම ද්වේෂය බවට පත් වෙනවා. ශ්‍රද්ධාව සමග මිශ්‍ර වුණාම අලෝභය කියලා, ඒ කියන්නේ නොයැලෙන බවනි, නොයවසන කියන්නේ දුරස් කරනවා කියන එක. ඒ විදිහට ඔය මේකක් තියෙනවා. ඉතින් ඒක එතකොට එහෙම ගත්තම ඒක අර චෛතසික වලට වඩා තියෙන යටින් තියෙන පරමාර්ථ ස්වභාවයකට වඩා අපිට කියන්න වෙන නිකන් චිත්ත ප්‍රවාහයේ තියෙන යම් කිසි ගති ස්වභාවයක්. ඒ කියන්නේ නැඹුරුවක්. ඒ කියන්නේ ලෝකේ පොදුවේ තියෙන අර තියෙන ආකල්ප ටික මොනවා හරි මොනවද අපි කියන්නේ සිතිවිලි නැත්නම් ඉමෝෂන්ස් වගේ ඒවා පොදුවේ හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ උදාහරණ කුසල පැත්තට ඒක වෙදෙනකොට මේ විදිහයි අකුසල පැත්තට මේ විදිහයි කියලා. ඒක චෛතසිකයන්ගේ තියෙන මේ නානත්වය මේ වගේ පොදු ලක්ෂණයක්. ඒ කියන්නේ පොදු බවක් මේ චෛතසික දෙකේම තියෙනවා කියන එක අදහස් කරනවා. ඒතකොට අර එතකොට තමයි අර න්‍යූට්‍රල් අදහස් ටිකක් වගේ එකක් එන්නේ. ඒක පරමාර්ථ වශයෙන් අහවල් දේ විද්‍යමානයි කියලා කියන්න බෑ අපිට. මොකද හේතුව එහෙම ගත්තොත් එහෙම තවත් යටලේකරකට යන්න වෙනවා. මේ චිත්ත ප්‍රවාහය පහළ වෙනකොට ඒ පහළ වෙන කුසල අකුසල චෛතසික ධර්මවල ඔය කියන පොදු ලක්ෂණේ තියෙන නිසා තමයි ඔය වගේ එකක් පරමත්ත දීපණේ කතා කරලා තියෙන්නේ. ඒක හරි ලස්සන වැදගත් විග්‍රහයක් ඒතර
තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ස්ටෙප්ස් අනුව තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඒකට පොඩි පහසුවක් වශයෙන් කේන්තියක් එනකොට ෆ්‍රස්ට්‍රේෂන් එකක් එනකොට නීවරණ භාවනාවට අනුව කේන්තිය කියලා දැනගෙන ඒක දිහා උපේක්ෂාවෙන් සමහර විට බලාගෙන ඉන්නවා. ඒක නිසා ඒක ශක්තිය අඩු කරන්න මම ඒකට ඇලෙන්න එපා කියලා කීප වතාවක් කිව්වම ඒක ශක්තිය අඩු වෙනවා. කියන්නේ කේන්තිය වෙන්නේ නැති. ඒ ශක්තිය දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්නකොට ශක්තිය අඩු වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ මම ඒක ගැන සිහිය පවත්වන්නේ නැහැ. ඊට පස්සේ කල යුතු දේ දැනගන්න කැමති. ඒකක්.
එක දැන් එහෙම නිවර්ණ පබ්බේ කියනක ලොකු එකක්. නිවර්ණ පබ්බේ කියන්නේ හුදු නිවර්ණ මෙනෙහි කිරීම විතරක් නෙවෙයි. තමන්ගේ సంతානයේ තියෙන නිවර්ණ ටික තේරුම් අරගෙන නිවර්ණ අධික නම් නිවර්ණ අඩු කරන්න වැඩ කරන්නේ. කාමච්ඡන්දේ අධිකයි නම් නිතර නිතර පහළ වෙනවා නම් අසුභය බලන්නට ඕනේ, අසුභ සංඥාව දිනු කරන්නට ඕනේ. ඊට පස්සේ ව්‍යාපාදය පහළ වෙනවා නිතරද මෛත්‍රී දිනු කරන්නට ඕනේ, මෛත්‍රීවන්ත පුද්ගලයා ඇසුරු කරන්නට ඕනේ. වගේ නිවර්ණ ටික තමන්ගේ ජීවිතයේ තියෙන දෝෂ දැනගෙන ඒ දෝෂ මේන්ටේන් කරගෙන යෑම තමයි අදහස් කරලා තියෙන්නේ. මේන්ටේන් කරනවා කියන්නේ ඒවා මේ පවත්වාගෙන යනවා කියන එක නෙවෙයි. මේන්ටේන් කියන්නේ ඒවා යටපත් කරගෙන තමන්ගේ දොස් අඩු භාවයකට යෑම තමයි අදහස් කරලා තියෙන්නේ. ඒක උඩ තමයි අන්තිමට මේ විදර්ශනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා මේ කියන්නේ. ඒතරේ නීවරණ පබ්බේ යනු හුදු තමන්ගේ සිතේ නීවරණයක් ඇති වුණාම නීවරණයක් නීවරණයක් ලෙස මෙනෙහි කිරීම හෝ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම පමණක් නෙවෙයි මේ තියෙන්නේ. එතනට අපි ලඝු කරන්නේ නෑ නීවරණ පබ්බේ. නීවරණ පබ්බේ කියන එක ගත්තාම ඒක සම්පූර්ණ රහත් මාර්ගයක්, අරිහත්ත්වයේ මාර්ගයක්. තම අත්තිමේ කාමච්ඡන්දං සන්තං අත්තිති පජානාති. අසන්තං මා කාමච්ඡන්දං නත්තිමේ කාමච්ඡන්දං කියලා පටන් ගන්න. ඒ කියන්නේ සන්තං මා කාමච්ඡන්දං අත්තිති මතක නැහැ ඒක පාඩේ උඩට එන්නේ ඒක පාඩේ. ඒතර ඒ තමන්ගේ సంతානෙහි කාමච්ඡන්දේ නිතර ඒ වෙලාව තියෙනවා. ඒ කියන්නේ නිතර පහළනවා නම් මට කාමච්ඡන්දේ තියෙනවා කියලා ගන්නට ඕන. ව්‍යාපාදේ අඩු නම් ව්‍යාපාදේ නැහැ කියලා ගන්නට ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? තියෙන ඒවා යටපත් කර ගන්න බඩ. ඊට පස්සේ නැති එක උනත් නැවත නූපදින්නේ කෙසේද කියලා බලලා ඒකට අනු පිළිවදින්නට ඕන. ඒතර මේක සම්පූර්ණ ලයිෆ් ලෙසන් එකක් මේ නීවර පබ්බේ. ඒ වගේ සමහරුන්ට ඒක නෙගටිව් පැතිනේ. අනිත් අයට දිය දෙනවා බුද්ධංග පබ්බේ. බුද්ධංග පබ්බේ කියන්නේ පොසිටිව් දේවල්. පොසිටිව් දේවල්. තමන්ගේ ධම්ම විචය, සති සම්බොජ්ජංග ආදී ඒ ගුණාංග තමන්ගේ సంతානයේ තියනවාද කියලා බලලා අඩු වැඩි බලලා හොඳට තියෙනවා තව දියුණු කරගන්න ඕනේ, අඩුවට තියෙනවා තව වැඩි කරගන්නට ඕනේ. ඒව ස්ථාවරව ස්ථාවර වෙන විදිහට මාර්ගඵලවලට යන්නට ඕනේ. ඒතකොට මේ නීවරණ පබ්බයයි බොජ්ජංග පබ්බයයි දෙක ඇත්තටම අපේ సంతානගතව තියෙන නෙගටිව් සහ පොසිටිව් ලක්ෂණ අනුව අපේ ජීවිතේ හැඩගස්සාගෙන ඉදිරියට යා යුතු දෙයක්. එතකොට ඒක නීවරණයක් හටගත්තම හෝ කාම ධම්මවිචය ආදී බොජ්ජංගයක් හටගත්තම ඒක ඒ ලෙස මෙනෙහි කරලා අනිත්‍ය දුක්ඛ අනාත්මේ හැරවීමත් හරි. ඒකත් ඒ ප්‍රොසෙස් එකක තනක්. ඒ කියන්නේ අන්තිමට මේකේ මොකද්ද කියන්නේ මේ නීවරණයක් පමණයි තියෙන්නේ. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය. නීවරණයක් පමණයි තියෙන්නේ කියලා සතිය ප්‍රඥාව හට ගන්නවා. ඒකේ සත්‍යයේ පුද්ගලයේගේ දෝෂයක් නෙවෙයි. ඒතකොට ඒ නිසා මේ නීවරණ ධර්මයෝ නීවරණ ලෙස අනිත්‍ය දුක්ඛ අනාත්ම නිගතකේ කොටසක්. හරි. ඒතකොට ඒක ඉස්සලම දැනගන්නට ඕනේ. ඊට පස්සේ දැන් වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව වඩනකොට නීවරණයක් කරනකොට නීවරණයක් නීවරණයක් කියලා මෙනෙහි කරනවා. ඒක අවබෝධ කරගෙන මෙනෙහි කරනවා. ඒතකොට ඒක බර දුර්වලේ, බල දුර්වලෙන් මෙනෙහි කරනවට වඩා ඒක ගැන සත්‍ය අවබෝධ කරගෙන මෙනෙහි කරනවා. ඒතකොට ඒක දුර්වල වෙනවා. ඊට පස්සේ තමන්ට තියෙන්නේ අපවර වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව දිගටම කරගෙන යන්න. එහෙම නැත්නම් නීවරණ යටපත් වුණාට පස්සේ අසුබේ ටිකක් වැඩිපුර බඩන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමන්ගේ ස්කන්ධ ආදී වූ මානසිකාරයේ දිගටම කරගෙන යෑම සිද්ධ කරන්නට පුළුවන්. ඒ නිසා මේ නීවරණය බල අඩු වුණා නම් මානසිකාරයේ කිරීම තුළ තමන් ඊළඟට චිත්තානුපස්සනාව හෝ වේදනානුපස්සනාව දිගටම ආරම්භ කරන්න තමයි
තියෙන්නේ. ඒකෙන් මගේ සිත කැළඹුණා නම් කැළඹුණ දේ සම්බන්ධ විදර්ශනා කරනකොට ඡෝත විඥානයේ හටගෙන ස්පර්ශය නිසා චක්කු ප්‍රසාදයට යොමු වෙන බව දැනගන්නවා.
ඡෝත ප්‍රසාදය
සංඥා චෛතසිකයේ
කියන්නේ
සංඥා චෛතසිකයේ ඒක අහවල් දෙය කියලා තව විස්තර දැනගෙන ඒ විදිහට ඒකේ වේදනාව ඇති වෙලා වේදනාව නිසා තරහ ඇති වුණ බව දැනගෙන විපස්සනාවට ගිහින් ඊට පස්සේ සංඥා චෛතසිකයෙන් එයා අහවල් දෙය කියලා තව විස්තර දැනගෙන ඒ විදිහට ඒක වේදනාව ඇති වෙලා ඒ වේදනාව තරහ ඇති වුණා නම් තරහ නැති බව දැනගෙන වේදනානුපස්සනාවට ගිහින් ඊට පස්සේ ඇතිවීම නැතිවීම බලනවා. ඒ විදිහට ඇනලයිස් කරගෙන සිහිය තියෙන පමණින් ප්‍රඥාව තියෙන පමණින් මේ මොහොතේ වේදනානුපස්සනාව තව ගැඹුරට යනවා. ඒ විදිහට ගියාම හරිද?
ප්‍රශ්නයක් නෑ. ඉතින් එහෙම කරපු එකේ මට ඉතින් තව එහෙනම් කතා කරලන්න ඕනේ කොහොමද වඩන්නේ හැමතැනම කියලා. අර සෝත සද්ධාහනම සෝත ප්‍රසාදයට ගැටිලානේ චක්කු ප්‍රසාදේ නෙවෙයි නේද සෝත ප්‍රසාද වෙන්නට. හරි. එතකොට ඒක මේ කොහොම හරි ඒ කියන ක්‍රමයේ ඉතින් වරදක් පේන්නේ. ඉතින් ඒකේ මේ මෙකනිසම් එක මෙනෙහි කිරීම නෝ ඉතින් ඒ ගැටලුවක් වෙන්නේ. ඉතින් එහෙම කරගෙන ගියා කියලා. අඩුවක් මට අහන් හිටපේකේ තේරුන්නේ නැහැ එහෙම අඩුවක් මට.
පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ වෙන ත්‍රිවිධ එකක් පිළිබඳව
මොකක්ද වෙන ත්‍රිවිධ එකක්
පිළිබඳව දිච්චි කියන එක තමයි කටයුතු කරන්නේ.
ඔව් අපේ ධර්මයේ හැටියට අනිත් ඒ කියන්නේ උදාහරණයකට වෙන වෙන මොනවාද නිර්මාණවාදී වෙන්නට පුළුවන් ඊට පස්සේ භෞතිකවාදය පිළිගන්නේ එක ඊට පස්සේ වායිස් දෙඩිව ගන්න එක ඊට පස්සේ කර්ම විපාක නැහැ කියලා ගන්න එක ඒවා දෘෂ්ටියට ඒ වෙනත් රිලිජන් එකක් කිව්වම ඒ රිලිජන් එකේ තියෙන කන්ටෙන්ට් එක බලන්නට ඒ කන්ටෙන්ට් එක කර්ම විපාක ආදියට පටහැනි දේවල් නම් ආත්ම සංඥාව ඇති කරන දේවල් නම් ඒවා දෘෂ්ටි ගණයට තමයි වැටෙන්නේ ධර්මයට
එතකොට නිබ්බාන රියලයිස් කරනවා බුදුරජාණන් වහන්සේ එය දේශනා කළේ නිසාද
නෑ නිතේක නිර්වාණය මොකක්ද ප්‍රශ්නේ බලාපොරොත්තු තමන්ට නිර්වාණය ඉතින් නිර්වාණය ඉගෙනගෙන නිර්වාණය වැදගත් කියලා තේරෙනවා නම් නිර්වාණයට යා යුතුයි කියලා වැටහෙනවා නම් නිර්වාණය ගැන අධ්‍යයනය කරලා සසර දුකත් සුතමේ ඥාණයෙන් තේරෙනවා තරකයෙන් තේරෙනවා නිවනත් වැදගත් කියලා එහෙනම් නිවනට යා යුතුයි කියන හැඟීම එන්න එපේ බුදුහාමුදුරුවෝ කිව්වා පමණින් කියන එකට වඩා ඉතින් ඒක තේරුම් අරගෙන මමත් මේකට යා යුතුයි බුදුරජාණන් දේශනා කළේ මම යා යුතුයි කියන හැඟීම තමයි පුහුණු වෙලා එතනට යන්නේ ඒතර සමහර කෙනෙක් ස්වර්ගයට යෑම වැදගත් කියලා හිතලා එයා ස්වර්ගයට යෑමේ පාර හදාගෙන දෙවියන් යාඥා කරමින් යනවා. ඒ තමන්ට තේරෙන මට්ටමට යනවා. ඒතර කාට හරි තේරෙනවා නම් නිවන තමයි අවසාන සොලූෂන් එක. මෙතනින් තමයි වියුත්තේ. ඉපදින එක තමයි ඉපදින් යන එක තමයි මට ලොජික් එක පේන්නේ. එහෙමනම් මේක අවසන් කළ යුතුයි. ඒ සනම්මම නිවනට යා යුතුයි කියන එක. ඉතින් ඒ තමන්ගේ අවබෝධයක් තමයි එන්නේ. තමන් තමයි තීරණය කරන යනවද නැද්ද කියන එක. බුදුරණස දේශනා කරපු එක තමන්ට තේරිලා ඒක කන්වින්ස් වුණා නම් අපි මේ පාරේ ගමන් කරමු.
මම ප්‍රශ්නයක් කරුවා මේ විදර්ශනා ගැන මේ දුක්ඛය ගැන. එතකොට මේන් දෙහුවේ දුක්ඛය අනාත්මය සම්බන්ධයෙන් ප්‍රශ්න මං ඇහුවේ මේ දුක්ඛ ඥාන එනකොට ඒක අනාත්මය බේස් කරගෙන අනිත්‍යට වැඩි අනාත්මය බේස් කරගෙන දුක්ඛ ඥාන වඩන වගේ ප්‍රශ්නයක් ඇහුවේ. එතකොට හාමුදුරුවන්ගේ මං රිප්ලේ කරවුවාම එක්ස්ප්ලනේෂන් එක තියෙන්නේ ඔව් මේ කියන්නේ බංගේ අනාත්මය නිසා අනාත්මය බේස් කරගෙන ඒ කියන්නේ දුක බලන්න පුළක් කියන විදර්ශනා. මට එක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න ඕනේ. බංග කියන්නේ හරි කොමන් මේ එක්ස්ප්ලනේෂන් එක ගොඩක් ඔය මේ විදර්ශනා සමන් සර්. මට තියෙන ප්‍රශ්න තමයි හම්බුනේ බංගේට සමාන විදියට උදය බේස් කරගෙන දුක බලන්න බැරිද කියලා. මොකද උපදහම්බුනේ මේ ඒ විලාපේ කියන්නේ ඔය මේ උදැබ්බේ විලාපේදී සංස්කාරයන්ගේ ඒ සංස්කාරයන් නැති වෙන වෙලාවට මේ ප්ලෙසන්ට් අන්ප්ලෙසන්ට් එක්ස්පීරියන්සස් නැත් මම කියනවා මට තේරෙන විදිහට ප්ලෙසන්ට් එතනදී ප්ලෙසන්ට් අන්ප්ලෙසන්ට් කියන ජජ්මන්ට් එතන ජජ්මන්ට් එකට එතන ජජ්මන්ට් එක එතන නැහැ ගොඩක් තියෙන්නේ මේ the initial stage of that again neutral tamai isilla again neutral atvima dega etukota isilla atvimama dukai kiyala eka samskaraden atvimama dukai kiyana eka osse duka duka denaganna puluwanda kiyala eka bangiyata amatarawa udayen bakti kiyala me duka sa anatme eka bang eka ඒ කියන්නේ මේ උදය අනත්මයි. ඒ කියන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න බැහැ සංස්කාරයෙන් උපදින හැමසෙම උපදිනවා උපදිනවා ඒක අපිට කන්ට්‍රෝල් කරන්න බැහැ. ඉතින් ඒක ඔස්සේම අපිට දුක දැනගන්න බැහැ.
පරිපූර්ණ වෙන්නේ නැහැ. ඒක උදේ විතරක් දැක්ක කියලා පරිපූර්ණ නැහැ. මොකද හේතුව දාර්ශනික වශයෙන් අපි හැමෝතුළම තියෙනවා අදහස් ටිකක්. ඒව තමයි අනුසේ වශයෙන් නැත්නම් ආසේ වශයෙන් අපිට තියෙන්නේ. එතකොට එක අපේ තියෙන එක්ස්පෙක්ටේෂන් එකක් තමයි හටගත්ත දෙයක් සදාතනිකව තියෙන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. යහපත් දෙයක් සදාතනිකව තියෙන්න පුළුවන් කියන එක්ස්පෙක්ටේෂන් එකක් අපිට තියෙනවා. ඒක නැහැ නෙවෙයි. ඒ නිසා ලොජික් එක ගැහැට හටගත් දේ බිඳිය යුතුයි කියලා අපි හිතුවට අපි නම් එක්ස්පෙක්ටේෂන් එකක් තියෙන නිසා තමයි යම් භවයක ඉපදිලා ඒ භවේ නිට්‍ය වුණොත් අපි ඒකට කැමති වෙනවා. ඒ නිසා හටගත් දේ සදාතනිකව තිබුණොත් නොබිඳී තිබුණොත් ඒක යහපත් දෙයක් නම් ඒකට අපේ කැමැත්තක් කියලා එකක් ඇති වෙනවා. ඒ නිසා ඒ බංගයෙන් තමයි ඒක බිනෙන්නේ අදහස. ඒ බංගේ දකින්නට ඕනේ. ඒ නිසා තමයි උදේ විතරක් දැකලා හරියන්නේ. හැබැයි උදෙන් දුක ප්‍රකට කරගන්න පුළුවන්. උදෙන් දුක ප්‍රකට කරගන්නවා කියලා කියන්නේ සංස්කාරයක් හටගත්ත බවම එතන ගැටලුවක් වෙනවා. සහ අයහපත් සංස්කාරයක්ගේ හට ගැනීම ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ අයහපත් ප්‍රසන්ට් අන්ප්‍රසන්ට් එකක් නැහැ කියලා කිව්වට ඒක ඔය සමහරලාට ඔය ඒ මොහොතේ සංස්කාරයන් ඉපදීම් බිඳීම් බලන අයට ඒ වගේ එකක් වෙන්නට පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව ඒවා කඩ මානසිකාර කිරීමනයි සාමාන්‍යයෙන් කරන්නේ. අද ඒ මොහොතේ බලන ටෙක්නික්ස් අද ලෝකේ තියෙනවා. ඒවත් හරි. නමුත් සාමාන්‍යයෙන් අපි කරන්නේ සුඛ වේදනාවක් ඒක හටගෙන නිරුද්ධ වෙන හැටි, දුක්ඛ වේදනාව හටගෙන. ඒ වෙලාවේ දුක්ඛ වේදනාවක් තියෙන අවශ්‍ය නැහැ ඒකට. ඉතින් එතකොට මේ මෙනෙහි කිරීම කියන එකේදී මේක යහපත් දෙයක හට ගැනීමක්, මේක අයහපත් දෙයක හට ගැනීමක් කියන සංඥාවෙන් වළකින්නට බෑ. මොකද ඒක කැටගරයිස් කරනවානේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, දුක්ඛ සුඛ වේදනාව කියලා කැටගරයිස් කළාම තමයි වේදනානුපස්සන අපි වඩන්නේ. එතකොට මානසිකාරය සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මේ අන්ප්ලසන්ට් දෙයක හට ගැනීමම දුකක්. ප්ලසන්ට් දෙයක හට ගැනීම අර සංස්කරණමේ දුක තියෙනවා. ඒක හේතු කරන්න, ඒක උපදවන්නට මහන්සි වෙන්නට ඕන කියන සංස්කාරමේ දුක තියෙනවා. ඒකට ව්‍යායාම කරන්නට ඕන. ඒක සාමාන්‍යයෙන් අපි කියනවා ගැඹුරින්ම ගත්තම සබ්බේ සංඛාරා දුක්ඛා කියන තැනදී අරිහත් ඵලසිතේ කිසිදු දුක්ඛයක්, ක්ලේශ දුක්ඛයක් මොකක්වත් මිශ්‍ර වෙලා නැහැ. නමුත් ඒක සඳහා ආවර්ජනාව කරන්නට ඕනේ. ආවර්ජනාව කරන්න කියන්නේ හේතු සකස් කිරීමක්. ඒක ව්‍යායාමයක්. ඒක උත්සාහ කිරීමක්. ඒ නිසා අරිහත් ඵලසිත සංස්කරණ දුක්ඛෙන් යුක්තයි කියලා කියනවා. මේ විදිහට මේ කියන විදිහට මේ උදය කියන කෙනෙන් දුක ප්‍රකට කරගන්නට පුළුවන්. අනාත්මයත් ප්‍රකට වෙනවා. මොකද හේතු නැතිනම් මේක හටගන්නේ නැහැ. සහ ව්‍යතිරේකය ඉතා බලවත් ව්‍යතිරේකය. මොකද හේතුන් තිබුණොත් අපි ප්‍රාර්ථනා කළත් නොහටගන්නට ඒක හටගන්නවා. ඒක තනත් එක. ඒ නිසා උදය කියන එකෙන්, සංකත කියන එකෙන් අනාත්මය කියන එක හොඳට ප්‍රකට වෙනවා. හට ගැනීම පැත්ත. ඊට පස්සේ බිඳීම කියන එකෙන් තමයි අර තියෙනවා අපි හැමෝලංව එක්ස්පෙක්ටේෂන් එකක් හටගත්ත යහපත් දෙයක් ස්ථිරසාරව තියෙයි කියන එක. එතකොට සහ මේ බිඳීම කියන එක තමයි අපිට තියෙන කන්ක්ලූෂන් එකේ ඒ බිඳීම් වර්ග තුනක් තියෙනවා. මොමන්ටරි බිඳීම කියලා එකක් තියෙනවා. සන්තතියක අවසානය කියන බිඳීම තියෙනවා. භවයක ආරම්භය අවසානය කියන එක තියෙනවා. එතකොට භවයක ආරම්භය අවසානය කියන එක ලොකු එකන අද්දා වශයෙන් බැලීම කියන එක ලොකුවට බලපානවා අපේ සංසාරික ඩිස්සැටිස්ෆැක්ෂන් එක. ඒ කියන්නේ ඉතාම සුඛවත් ආත්ම භාවයක් වුණත් ඒක මොමන්ටරි ඉපදිපිදි බිනිමිදි හරි දිගටම තිබුණොත් එහෙම ඒකටත් අපිට එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා. හොඳයි කවන්න එක. මොකද හේතුව දැන් උදාහරණයකට මෙහෙම දාර්ශනික අදහසක් ගෙනෙක්ට ගේන්නට පුළුවන්. මොමන්ටරි ඉපදීම බිඳීම කියන එකට වඩා ඇත්තටම දැන් දිව්‍ය බ්‍රහ්මාදී ආත්ම භාව ගත්තොත් ඒවල තියෙන ලොකුම ප්‍රශ්නය මොමන්ටරි ඉපදීම බිඳීමට වඩා අවසානයේ සිද්ධ වෙන බිඳීම. ඒකේ මියගිල චුතවීම. දැන් උදාහරණයකට චක්කු විඥාණය දැන් කෙනෙක් තර්ක කරනවා මේ චක්කු විඥාණය ඉපදෙන බිඳිනකෙන් තමයි දුක්ඛ ලක්ෂණය පෙන්눔 කරන්නේ. මෙහෙම ප්‍රතිතර්කයක් ගේන්නට පුළුවන්. මොකද දැන් චක්කු විඥාණය නිට්ටය වුණා නම් අපිට එකම රූපය හැමදාම පේන්නට ඕන. චක්කුඥානයේ අනිත්‍ය වීම නිසා තමයි අපිට නානා රූප දැකලා ඒ නානා අත්දැකීම් ලබා ගන්න පුළුවන් කියලා ඒකේ අනිත්‍යතාවය කෙනෙක්ට සුභවාදී ලෙසත් බලන්නට පුළුවන්. එහෙම ඉක්ුත් තියෙනවා. ඒ නිසා ඒක ඒ විදිහට බැලුවම ඔය දිව්‍ය බ්‍රහ්මාදී ලෝකවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අද්දා වශයෙන් බිඳී මරණය. ඒ නිසා තමයි විදර්ශනා වඩනකොට ක්ෂණ වශයෙන් උදේවය බැලීම, සම්සන්තති වශයෙන් උදේව බැලීම, අද්ධා වශයෙන් උප්පත්තිය මරණ වශයෙන් බැලීම කියන තුනම තියෙනවා. ඒ නිසා මේ භංගය නොබලා උදයෙන් විතරක් මේක ඉවර කරන්නට බෑ. නමුත් දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නට පුළුවන්. භංගය බැලීම අනිවාර්ය වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි භංගය තමයි අනිත්‍යතාවයේ කෝටිය. කෝටිය කියලා කියන්නේ අනිත්‍යයි කියන වචනයෙන්ම අපි එක්ස්පෙක්ට් කරනවා අස්ථාවරයි කියනකොට අපේ හිත ඔටෝමැටිකලි බිඳීම් පැත්තට බර වෙන උදේට වඩා. ඒ නිසා තමයි උදේවය බල බල ඉන්නකොට සාමාන්‍යයෙන් යෝගීන්ගේ හිත ඉබේම භංගයේ දෙසට යොමු වෙන්නට පටන් ගන්න. ඒ නිසා තමයි භංග ඥානය කියන එක අනිවාර්ය අංගයක් වෙන්නේ නිබ්බිදාව සඳහා. එතකොට නිබ්බිදාව උපදින්නේ ආදීන වේ සමයි. බය උපදින. බය සහ ආදීන වේ දෙක උපදින්නේ මේ බිඳීම වළක්වන්නට මේ තුන් ලෝකයේ හැමතැනම බිඳෙනවා කියනකොට තමයි ඥාන භය උපදින්නේ. ඊට පස්සේ ඒකෙන් තමයි ඒ බිඳීම වළක්වන්නට බිඳීම සංස්කාරයන්ගේ බිඳීමෙන් තමයි සියලු දුක්වලට අවසාන ප්‍රශ්නේ එන්නේ. ඉපදීමත් එකට හේතුවක්. බිඳීම තමයි අල්ටිමේට් ප්‍රශ්නේ එන්නේ. ඒතකොට ඒ නිසා බිඳීම නවත්වන්නට සොලූෂන් එකක් නැහැ, මෙඩිසින් එකක් නැහැ, පිහිට කරගත්තු පුද්ගලික ස්ථානයක් නැහැ කියන තැන තමයි ආදීන වේ. එතකොට තමයි සැබෑ කලකිරීම නිබිදාව යෝගියාට උපදින්නේ.
Ya,
tenemos la bonus de
මට දැනගන්න ඕනේ මගේ දර්ශන බාලකරන්නේ බුද්ධාලු සතියේ ඒ කර්මස්ථාන වගේ නේද? එතකොට මට දැනුණාත් ලැබුණාත් කීම තමයි නාම රූප විදර්ශනා කරද්දී නාම ධර්ම වෙන වශයෙන් බලනකොට රූප ඒ කියන්නේ රූප ගැන ඒ කියන්නේ ප්‍රධාන ධාතු හතර මේ ගැන බලලා ඊට පස්සේ වායු ඒව රූප කලාප වශයෙන් තියෙන විදිහ බලලා වායු ධාතු නිසා ඒවා එකතු වෙලා පවතිනවා කියලා බලනකොට මට මේ එතනදී ඊට පස්සේ මම දර්ශනා කරා මේ ගතිය එක්කත් නැහැ කියන එක. මොකද ස්වාමීන් වහන්සේ මම ඒ වෙලාවේදී මාව එතනට එක්සැම්පල් එකකට දැම්මම මට ඒක වෙන්නේ නාපකට වුණා. ඒක ඒක කමක් නැත ස්වාමීන් වහන්සේ මම කරපු එක්සැම්පල් එක
ප්‍රශ්නයක් නෑ. ඒක නාම රූප දෙක වෙන්නීමක් වෙලා තියෙන්නේ.
ඔව් ඒක ප්‍රකටව මේ මට ඒක මොකටම අත්දැකීමකට ආවා. එතකොට මට තේරුණා මේකේ ගන්න දෙයක් නෑ කියන එක.
එතකොට ඒක ඊට පස්සේ තව දිගටම කරන්න තියෙන මේක ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඔබතුමිය මට හිච්ච ප්‍රමාණය මම කියන්නේ. එතකොට ඒ බුද්ධානුස්සතිය ගැන නාම රූප දෙක නාම රූප නාමයේ රූපය වෙන බැලුවේ නේද කොහොමද?
ඔව් කරට
වෙයි. ඔව් ආයේ වාක්‍ය කියන්න අපව මට පොඩ මිස් වුණා වෙන්න. ඔව්
වෙන
කොහොමද කිය?
සංකාර එකෙනේ වේදනාවක් කියන්නේ දැනෙන්නේ එක්මක් පමණයි. සංඥා කියන්නේ
හැඳිනීම පමණයි.
මේ පෙනීම කියන එක සංකාර ඊට පස්සේ ඉන්නාම හැඳිනීම ඊට පස්සේ ඒකේ හැදෙන සංකාර කියන්නේ එතනදී අපිට සංකාර මම තව පොඩ්ඩක් දැනුණාම ඒක වචී සංකාර මනෝ සංකාර කාය සංකාර කියලා බෙදෙනවා
නේද? නෑ නෑ සංකාරස්ක එතන සංස්කාරස්කන්ධය කියන්නේ එහෙම නෙමෙයි. සංස්කාරස්කන්ධය කියන්නේ එතන චේතනාව ප්‍රධාන අනිච්චයිසික වචී ස්කය එතන සංස්කාර වේදනා සංඥා සංකාර කියනකොට සංස්කාරක් කියන්නේ චේතනාව ප්‍රධාන අනිකුච්චයිසික ධර්ම. ඒ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන එකට ගන්න එපා. ඕනනම් ඒක චේතනාව මුල් කරගෙන ගන්නට පුළුවන්. චේතනා ප්‍රධාන කරලා ගන්න. විඥානය කියන්නේ දැකීමෙන්. ඊට පස්සේ රූපය කියන්නේ ඉතිරි.
ආ
එතකොට මේ විදිහට ගන්නකොට නාම රූප දෙකක් තියෙන්නේ කියලා බෙදිලා එනවා නම් ඒක තමයි නාම. හරි. නාම හරි මට පැහැදිලි. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ ඒකට. එතකොට ඒක එකපාරක් ඇති වෙනවා. ඒක ඇති වෙන එක බෙදගත් දෙයක්. ඒක ඥානයට පැමිණීමට වැඩගත්. ඊට පස්සේ කරන්න තියෙන්නේ නැවත නැවත රූප වේදනා සංඥා සංකාර විඥාන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා නැවත නැවත බලමින් මේ එක එකක් රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානේ සත්වේ පුද්ගලයක් නෙවෙයි කියන එක නැවත නැවත මනසිකාර කරගෙන යන්නට ඕන.
අම්මෝ
සමහරවල් මම දැනගන්න ඕනේ ඒක තේරුම් ගන්න. තේරුම් ගන්න. හරි. හරි. හොඳයි එහෙමනම්. හොඳයි අපි දවසේදී දෘෂ්ටිය සම්බන්ධයෙන් වැදගත් මාතෘකාවක් සහ ධම්මසංගණීහි දෘෂ්ටිය හඳුන්වා තියෙන ආකාරය ගැන සවිස්තරව කතා කරන්න යනවා. ඊළඟ සතියේ අපි තාම වැදගත් මාතෘකාවකට ප්‍රවේශ වෙනවා. තේරවාදයේ සඳහන් වෙන පරිදි අනිදෘෂ්ටීන් ලිස්ට් ඩවුන් කරලා තියෙන ආකාරය. හොඳයි එහෙනම් අපි අද දවසේ ධර්ම සාකච්ඡා කිරීමේ රැස් වූ කුසලයේ තවතවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන නිවනින් සැනසීමට හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු. සාදු සාදු සාදු.